නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තථා භික්ඛවේ භික්ඛු උපපරික්ඛේය යථා යථා සුපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං අවිසටං අජ්ජත්තං අසන්තිතං අනුපාදායන පරිතස්සෙය බහිද්ධා භික්ඛවේ විඤ්ඤාණේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්තිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය සතියේ ආරම්භ කළා විශේෂයෙන්ම සමාධිය මුල් කරගත් දේශනා මාලාවක් සාකච්ඡා කරන්න. ඒකේ පළවෙනි අංකයේ විදිහට අපි තෝරගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකයේ එන උද්දේශ විභංග සූත්‍රය. මෙම සූත්‍රයේදී ඇත්තරම භාගතුන් වහන්සේ හරි අපූර්වවට මේ සමාධියක් අපි වඩද්දී කොහොමද ඒ තුළ නිමග්න වීමක් වෙන්න පුළුවන්, ඒ තුළ හිරවීමක් වෙන්න පුළුවන් කියන කාරණය පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ සූත්‍රය ඇත්තරම පසුබිම් වෙන්නේ භාගතුන් වහන්සේම එක්තරා අවස්ථාවකදී මේ භාගතුන් වහන්සේම එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරනවා භික්ෂුන් වහන්සේලාට ධර්මයක් දේශනා කරන්න. ඒතර ඒ දේශනා කළපු ධර්මය තමයි මම කෙටි මේ දැන් මාතෘකාව වශයෙන් තබා ගත්තේ. තථා භික්ඛවේ භික්ඛු උපපරික්ඛේය. යම් අවස්ථාවක භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන්ගේ හිත දිහා තුලනාත්මකව බලනකොට යථා යථා සූපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං. මේ ඒ විදිහට පරීක්ෂා කරලා බලනකොට තමන්ට තේරෙනවා නම් බාහිරට ගිහිල්ලා අපේ විඥාණය විසිරිලා පැටලිලා නැහැ කියලා. ඒ වගේමයි අජ්ජත්තං අසන්තිතං. ඇතුළතත් කොහෙවත් හිර වෙලා පැටලිලා නැහැ කියලා. අනුපාදාය න පරිතස්සෙය. ඒ වගේමයි හිත මොකකරවත් බැඳිලා නැහැ, උපාදාන කරලා නැහැ. ඒ නිසාම ඒ හටගත්ත ඒ தත්වය තුලත් කිසිම චකිතයක්, පැකිලීමක්, තැති ගැනීමක් මේ කිසිවක් නැහැ. එහෙමනම් අන්න ඉබඳු தත්වයකදී ජාති ජරා මරණ දුකක් හටගන්න හැකියාවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහේ ටිකක් එක පැත්තකින් ගැඹුරු කාරණාවක් දේශනා කළාට පස්සේ ඒක විස්තර කරන්නේ නැතිව බුදුරජාණන් වහන්සේ තමන්ගේ ආසනයෙන් නැගිටලා ගඳ කුටියට වැඩම කරනවා. ඉතින් එතකොට දැන් භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් පැන නගිනවා, මොකද්ද දැන් මේ කිව්වේ, මොකද්ද දැන් මේ කියන්නේ, කොහොමද මේක විග්‍රහ කරලා විස්තර කරලා දැනගන්නේ කියන ප්‍රශ්නය පැන නගිනවා. ඊට පස්සේ උන්වහන්සේලා කතිකා කරගන්නවා, අපි යමු මහා කච්චාන මහරහතන් වහන්සේ ගාවට. උන්වහන්සේ භාගතුන් වහන්සේගේත් ප්‍රශංසා ලැබලා තිනවා මේ වගේ කෙටියෙන් දේශනා කරපු, සංක්ෂිප්ත වශයෙන් දේශනා කරපු ගැඹුරු ධර්ම කාරණාවක් හොඳට විස්තර විභාග වශයෙන් දේශනා කරන්න දක්ෂයි කියලා. ඒ නිසා අපි යමු මේ අවස්ථාවේදී මහා කච්චාන මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේට කියමු මේක විස්තර කරලා දෙන්න කියලා. ඉතින් මේ විදිහට කතිකා කරගෙන ඒ භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා මහා කච්චාන මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා. ඉතින් මේ වෙච්ච සිදුවීම මේ මතක් කරනවා. මතක් කරලා ඉල්ලා සිටිනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා. මහකච්චාන ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා මේ ගහක අරටුව හොයාගන්න ඕන අවස්ථාවේදී ඒ අරටුව හොයාගන්න නැතිව මේ ගහේ කොළ අතු මල් වෙනවා වගේ වැඩක් දැන් මේ ආයශ්වතුන් වහන්සේලා කරන්නේ. එතෙන්දී භාග්‍යතුන් වහන්සේගෙන්මයි මේක අහන්න තිබුණේ. භාග්‍යතුන් වහන්සේ ධර්මස්වාමී, භාග්‍යතුන් වහන්සේමයි ධර්මමය, ධර්මයෙන්ම නිපන් තැනැත්තා භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඒ නිසා උන්වහන්සේගෙන්මයි මේක අහන්න තිබුණේ, ඇයි මේ මගෙන් අහන්න ආවේ කියලා උන්වහන්සේගෙන්ම අහන්න කියලා ඉතින් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ඉතින් භික්ෂුන් වහන්සේලා නැවතත් ඇවිටිලි කරනවා මේ අපිට මේ ධර්ම කාරණාව විස්තර කරලා දෙන්න, ඔබ වහන්සේ මේ සඳහා දක්ෂෙක් කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා, ප්‍රශංසා කරලා තිනවා. ඒ නිසා අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා ඉතින් නැවතත් ආයාචනා කරනවා. ඒ අවස්ථාවේ තමයි මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ මේ සූත්‍රය. එතකොට දැන් පියවරෙන් පියවර මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරගෙන යනවා. මොකද්ද මේ බහිද්ධා විඤ්ඤාණං වික්ඛිත්තං විසඨං කිය. විසඨන්ති කියලා කියන්නේ මොකද්ද කියලා දැන් මුලින්ම විස්තර කරලා දෙනවා. අපි දන්නවා අපි ඇහෙන් රූප බලනවා, කනෙන් සද්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, දිවෙන් රස බලනවා, කයෙන් ස්පර්ශ ලබනවා, මනසින් අරමුණු ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ආධ්‍යාත්මික වශයෙන් ආයතන හයක් තේනවා. ඇස, කන, නාසය, දිව, කය, මන කියලා. ඊට අරමුණු වෙන බාහිර ආයතන හයක් තේනවා. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා. නැත්නම් මනසට එන අරමුණු කියලා. ඒතර මේ දෙගොල්ලෝ අතර සිද්ධ වෙන සංසරණයේදී මේ දෙගොල්ලෝ අතර සිද්ධ වෙන ගනුදෙනුවේදී අපේ හිත මේ බාහිර අරමුණ යම් අවස්ථාවක ඇසුරු කරනවා නම් මේ බාහිර අරමුණ තුල එල්බ ගැනීමක්, ඒක රස විඳීමක්, ඒකේ තව තව විස්තර විභාග බලමින් ඒ තුල නිමග්න වීමක් සිද්ධ වෙනවා නම් අන්න ඒක තමයි මේ බාහිර හිත විසිරීම. එහෙම නැත්නම් බාහිර කරුණක් තුල, බාහිර නැත්නම් අරමුණක් තුල හිත වික්ෂිප්ත වීම කියලා කියන්නේ. රූප නිමිත්තානුසාරේ විඥාණං හෝති. ඒ අවස්ථාවේදී අපි හිතමු අපි රූපයක් නම් බලන්නේ. ඇස් දෙකෙන් යම්කිසි රූපයක් බලනවා නම් ඒ රූපයේ තියෙන විවිධ නිමිති අනුලක්ෂණ බලමින් අපේ හිත එතන තමයි පළපදියම් වෙලා තියෙන්නේ. විඥාණය ඒක තමයි ඇසුරු කරන්නේ. රූප නිමිත්ත අස්සාද ගතිතං. ඒ වෙලාවේදී ඒ බලන රූපය නිරීක්ෂණය කරන්න ගිහිල්ලා, බලන්න ගිහිල්ලා, ඒක තියෙන යම් යම් ලකුණු හොයන්න ගිහිල්ලා, හිතට ගන්න ගිහිල්ලා, ඒ තුලින් යම්සේ ආස්වාදයක් ලැබෙනවා. ඒක තමයි අපේ හිත ඇසුරු කරන්නේ. ඒක තමයි බැඳිලා තියෙන්නේ. රූප නිමිත්ත අස්සාද විනිබද්ධං. ඒ ලබන ආස්වාදය තුල තමයි දැන් හිත බැඳෙන්නේ. එතන තමයි හිත ගැලෙන්නේ. රූප නිමිත්ත අස්සාද සංයෝජන සංයුක්තං. ඒතට ඒ ලබන ආස්වාදය තුල දැන් ඉතින් එයා බැඳිලා, ඒ තුලම පැටලිලා, ඒ තුලින් තවත් නොයෙකුත් කෙලෙස් සංයෝජන පහල කරගෙන තමයි දැන් වාසය කරන්නේ. මේ தത്വයට කියනවා බාහිර හිත විසිරීම, නැත්නම් විඥානයේ විසිරීම, නැත්නම් වික්ෂිප්ත වීම කියලා. ඉතින් ඒ විදිහටම ඉතින් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා කණෙන් සද්දයක් ඇහුවාමත් මේ தത്വෙම සිද්ධ වෙන ආකාරය. ඉතින් අපිට මේක එච්චර අමාරු නෑ තේරුම් ගන්න. අපි තුමු අපි යම්කිසි ගීත රාවයකට අහුම්කම් දෙනවා. ඉතින් එතෙන්දී අපි තුමු මේ ගීතය හරි ලස්සනයි, අපේ හිත බැඳගත්තු ගීතයක්. ඒ නිසා අපි ඒක බොහොම උනන්දුවෙන් අහනවා. ඒ ගැන වඩා විමසිලිමත් වෙනවා. ගීතයේ කියන ගායකයා ගැන ඔන්න දැන් මතක් වෙනවා. ඊට පස්සේ මේ ගීතයේ අනිකුත් වචන ටික මතක් වෙනවා. ඒකේ තාලයත් මතක් වෙනවා. ඊට පස්සේ අපි මේසෙටත් තට්ටු කරනවා. ඔන්න දැන් අපි ඒ තුල නිමග්න වෙලා ඒක රස විඳින්මින් කාලය ගත කරනවා. ඉතින් මෙතනදී තියෙන්නේ අන්න අර කියපු ඒ අපිට ඇහිච්ච සද්දේ නිමිති අනුව යමින්, අනු ව්‍යංජන අනුව යමින්, ඒකේ රටාව අනුව යමින්, තාලය අනුව යමින් අපි ඒ තුල නිමග්න වීමක්, විඥාණය එය ඇසුරු කිරීමක්, ඒ වගේමයි ඒ තුල ඒ තුලින් ජනිත වෙන යම්කිසි ආස්වාදයක පැටලීමක්, ඒ තුල බැඳීමක්, ඒ වගේමයි අනිකුත් විවිධාකාර කෙලෙස් වල මේ වහලෙක් බවට පත්වීම. එතකොට අපිට මේ කණින් සද්ද අහලත් ඔය කියන தත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොටත් ඔය කියන தත්ත්වය ඇති වෙන්න පුළුවන්. දිවෙන් රසක් බලනකොටත් ඔය කියන தත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟට කයෙන් යම් ස්පර්ශයක් ලබනකොටත් ඔය කියන தත්ත්වය ඇති වෙන්න පුළුවන්. මනසෙන් අරමුණක් දැනගන්නකොටත් ඔය කියන தත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ ඇස්, කන්, නාස, කය ඒ දේවල් විතරයි මේ අපි සාමාන්‍යයෙන් සලකන්නේ. ඉතින් ඒවට අරමුණු වෙන රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ විතරයි අපි බාහිර කියලා සලකන්නේ. නමුත් අපිට තේරෙනවා මෙතෙන්දී මනසට එන අරමුණු පවා බාහිර වශයෙන් සලකලා තියෙනවා. එතකොට මේ මනසට එන අරමුණක් වුණත් අපි ඒ තුල බැඳෙන්න ගියොත්, ඒකට අහු වෙලා ඒ තුල නිමග්න වෙන්න ගියොත් ඒක තව තව වර්ධනය කරන්න, ඒකේ පැටලෙන්න ගියොත් ඉතින් මේ தත්ත්වය තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ තුල එතෙන්දී විඥානේ ඒ තුල පළපදියම් වෙනවා. ඒ තුල බැහැ ගන්නවා. දැන් ඊට පස්සේ මේ කාරණාව විස්තර කරාට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ කතංචාවසෝ බහිද්ධා විඥානං අවික්ඛිත්තං අවිසටං. කියන්නේ වික්ෂිප්ත නොවීම, විසිරෙන්නේ නැතුව ඒ විඥානේ තිබිච්ච අපිටම යම් සාමකාමී ගතියක්, පැටලෙවිච්ච නැති ගතියක්, නොබැඳුණු ගතියක් තිබුණා නම් අන්න ඒක ආරක්ෂා සහිතව පවත්ව ගන්නවා කියලා කියන්නේ මොකද්ද? කෙනෙක් ඊළඟට විස්තර කරනවා. එතකොට කියන්නේ අර වගේම රූපයක් දැකලා ඒ දකින රූපයේ නිමිති අනුව යන්නේ නැහැ. ඒක බලමින් තව තවත් ලං වෙලා බලමින් හොඳද හැඩද වැඩද කියලා බලමින් අංගපසංග බලමින් ඒ නිමිති අනුවෙන්ජන ගන්න යන්නේ නැහැ. හිත නැත්තම් විඥානය තියෙනවා ඒ නිමිති ඇසුරු කරන්නේ නැතිව. ඒ නිසාම ඒ තුලින් ලොකු ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම මේ රූප නිමිතිවල පැටලෙන්න යන්නෙත් නැහැ. ඒවට බැඳෙන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි ඒ නිසා ඒ රූප නිමිති නොගන්නා නිසා ඒකේ පැටලෙන්නේ නැති නිසා අනිකුත් සංයෝජන කෙලෙස් පහළ වෙන්නෙත් නැහැ. එතකොට හිත එයාගේ තිබිච්ච සාමකාමී ගතිය ආරක්ෂා කරගෙන වාසය කරනවා. හැබැයි රූපයක් දැක්කා. රූපේ නොදක්ක නෙමෙයි රූපේ දැක්කා. නමුත් හිත නොසෙල්වි තියෙනවා. විඥාණය පැටලෙන්නේ නැතුව ඒ දැකපු රූපේ බැහැගන්නේ නැතිව සාමකාමී වේ විඥාණයේ තිබිච්ච ශාන්ත ගතිය පැටලෙවිච්ච නැති ගතිය ආරක්ෂා කරගෙන වාසය කරනවා. ඉතින් මේ විදිහටම මහා කච්චාන ස්වාමීන් වහන්සේ විස්තර කරනවා කණින් සද්දයක් ඇහුනහමත් ওই தත්වයෙන් පවත්වන්න පුළුවන්. මේක මේ එක විදිහටම පවත්වනව නෙමෙයි. යෝගාවචරයේක යම් සිද්ධාමක් ප්‍රගුණ කළා ප්‍රතිපදාවක් වඩලා විපස්සනාවක් වඩලා ඇති කර ගන්නා වූ தත්වයක්. මේක ඉමේ හට ගන්න එකක් නෙමෙයි. දේවල් ඇහෙනවා හැබැයි ඒවායේ පැටලෙන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙනවා හැබැයි ඒක පැටලෙන්නේ නැහැ. දිවට රස දැනෙනවා ඒක පැටලෙන්නේ නැහැ. කයට ස්පර්ශයන් දැනෙනවා හැබැයි ඒවා පැටලෙීමක් නැහැ. මනසට තරමුණු වෙනවා ඒවා ආපු විදිහටම යනවා. ඒවා සංස්කරණය කර කර ඒවායේ පැටලීමක් ඒවායේ ගැලීමක් ඒවට වහල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට මතක් වෙනවා මේක කියනකොට අර බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරියට කියපු අවවාදය දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. යම් කිසි දෙයක් දැක්කනම් දැක්කමතින් නතර වෙනවා. ඒ ගැන කතන්දර ගොතගොත ඒවා ඔස්සේ යමින් ඒ තුල ගැලෙන්න ඇලෙන්න බැඳෙන්න යන්නේ නැහැ. ආන්ට කණින් සද්දයක් ඇහුනහමත් ඒ අන්දමින්ම එතනින් අතර වෙනවා. ඊට එහා ගිහිල්ලා පැටලෙන්න යන්නේ නැහැ. නාසයෙන් දිවෙන් කයෙන් යම් අරමුණක් ලැබුවහමත් ඒ ඔස්සේ යන්නේ නැතුව අර තමන්ගේ හිතේ තිබුණ ඒ නිෂ්කලංක ගතිය ආරක්ෂා කරගෙන වාසය කරනවා. මනසට අරමුණක් ආවහමත් ඒකට එහෙම යන්න ඉඩ හරිනවා. ඒකේ පැටලෙන්න යන්නේ නැහැ. ඒතර ඒ අවවාදයමයි මෙතනත් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. මහා කච්චාන මහරහතන් වහන්සේ මේ පැහැදිලි කරලා දෙන්නේ. එතකොට කොහොමද මේ බාහිර අරමුණක් ආවහම හිත ඒ තුල බඳවන්නේ නැතුව ඒ තුල ගැලෙන්නේ නැතුව নিমগ্ন වෙන්නේ නැතිව ඒ හිතේ තිබිච්ච නිසංසල ගතිය, නිශ්චල ගතිය, නිර්වුල් ගතිය, පැහැදිලි ගතිය ආරක්ෂා කරගෙන වාසය කරන්නේ කොහොමද කියන කාරණා තමයි පැහැදිලි කරන්නේ. දැන් අපි එනවා මේක තියක් ගැඹුරු කාරණාවකට. ඒ තමයි කතංචාවසෝ අජ්ජත්තං චිත්තං සම්ති තන්ති උච්චති. කෙනෙක් දැවැත්නේ මේ ඇතුළත හිත නැත්නම් විඥාණය පිහිටා ගැනීමක් කියලා කියන්නේ. දැන් එතකොට අපිට මුලින්ම පොඩ්ඩක් මේකෙදි මතක් කරගන්න අවශ්‍යයි. ගිය සතියේත් අපි මතක් කළා. මුල් කාලෙදී අපි භාවනාවක් වඩනකොට මේ ඇතුළත හිත පිහිටුවා ගන්න උත්සාහයක් දරනවා. ඒක අවස්ථානුකූලව ප්‍රයෝජනෙ සලකලා කරන වැඩක්. කායනුපස්සනාවේදී අපි කරන්නේ ඒකයි. බාහිරට හිත යන්න නොදී අපි කයේ හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. වේදනානුපස්සනාවේදීත් බාහිරට හිත යන්න නොදී මේ ඇති වෙන හට ගන්නා වේදනාවන්ගේ හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඇති ඒක එක්තරා අන්දමකින් අවස්ථානුකූලව ප්‍රයෝජනෙ සලකලා කරන වැඩක්. දැන් සාමාන්‍යයෙන් හැබැයි මේ தত্ত্বය දන්නේ නැති කෙනා සාමාන්‍යයෙන් ඉන්නේ එතකොට එක්ක අතීතේ එක්ක අනාගතේ. මොකද හිත බාහිරට යොමු වෙලා තමයි තියෙන්නේ, වික්ෂිප්ත වෙලා තමයි තියෙන්නේ. ඒ වික්ෂිප්ත බව නැති කරගන්න, හිත ටිකක් එකතු කරගන්න, ඒකාග්‍රතාවයක් හදාගන්න අපි කරන මූලික පියවර තමයි මේ කය තුල හිත පැවැත්වීම. ඉතින් එතකොට කය ඇසුරු කරන ගතියක්, ඇතුළත ඇසුරු කරන ගතියක් එතන තියෙනවා. ඉතින් පස්සේ තියෙන විපස්සනාවකදී ඕක ගලවලා යනවා, නැත්නම් ඕක මේ එතනිනුත් හිත නිදහස් කරගන්න පුළුවන් වෙනවා. කෙසේ නමුත් දැන් ඔන්න සමාධි මට්ටමකදී කොහොමද සමාධිය තුල හිත ගැලෙන්නේ, සමාධියට හිත වහල් වෙන්නේ, සමාධියේ තුර නිමක්ත වෙන්නේ කොහොමද කියන කාරණාව මේ කච්චාන මහරහතන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. දැන් යම්ස කෙනෙක් ප්‍රථම ධානයට පත් වෙනවා. ඒ ප්‍රථම ධානය ගැන ඉතින් විස්තර වෙනවා. මේ අනිකුත් නීවරණ අයින් කළා දාලා විවිධ අකුසල් පැති දුරු කළා. ඒ හට ගන්නා වූ විවේකයෙන්, නිරාමිස ප්‍රීතියෙන් යුක්තව ඒ යම් තෝරගත් අරමුණට නැවත නැවත හිත නංවමින් ඒ තුල ඒ තුල নিমগ্ন වෙමින් ඒක ඇසුරු කරමින් ප්‍රීතියක් සුවයක් සහිතව ඒකාග්‍ර වෙච්ච හිතකින් වාසය කරනවා. මේ தত্ত্বය ප්‍රථම ධානයේ වශයෙන් විස්තර කරනවා. මෙහිම වාසය කරද්දී විවේකජ ප්‍රීතිසුඛානුසාරේ විඥානං හෝති. ඒ හටගත්තා වූ විවේක ප්‍රීතිසුඛයට නැත්තම් දැන් නීවරණ ඔක්කොම අයින් වෙලා තියෙනවා. ඒ නීවරණ අයින් වෙච්ච නිසාම හිතේ තියෙනවා එක්තරා සංසිඳීමක්. ඒ සංසිඳීමට ලොල් වෙනවා. ඒ සංසිඳීමට ඇලෙනවා. සංසිඳීමටත් අමතරව දැන් ඔන්න ප්‍රීතියක් පහළ වෙනවා. සැපයක් පහළ වෙනවා. ඒ සැපයට ඇලෙනවා. ඒ ප්‍රීතියට ඇලෙනවා. එතකොට භාවනා කරන්නෙම ඔය தත්ත්වය ඇති කරගන්න. කෙනෙක් වාඩි වෙනවා මේ මෙබඳු කායික මානසික සුවයක් ඉල්ලගෙන. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සමාධියට ඇලුම් කරන ගතිය, සමාධියට ලොල් වෙච්ච ගතිය. ඒක ඉල්ලන ගතිය මෙතන පෙන්නුම් කරනවා. ඉතින් ඒක ලැබෙනවා අපි තුමු යාට ලැබුණා. ලැබුණාට පස්සේ මේ ලබන සුවය ඇසුරු කරමින් ඒකේ තව තව নিমগ্ন වෙමින් වාසය කරනවා. විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝති. විවේකජ ප්‍රීති සුඛ අස්සාද ගතිතං. ඊළඟට කියනවා මේ ලබන විවේකයෙන් ඒ ප්‍රීතියෙන් සුඛයෙන් යම් ආස්වාදයක් ලැබෙනවා. ඒ ආස්වාදයේ දැන් හිත පැටලිලා තියෙන්නේ. ඊට පස්සේ විවේකජ ප්‍රීති සුඛ අස්සාද විනිබද්ධං. මේ ලබන ආස්වාදයට දැන් බැඳිලා තියෙන්නේ. හිත ඒ තුළ ආසාවෙන් බැඳිලා තියෙන්නේ. විවේකජ ප්‍රීති සුඛ අස්සාද සංයෝජන සංයුක්තං. ඉතින් ඒ නිසාම අනිකුත් සංයෝජනක් දැන් පහළ වෙන්න පුළුවන්. තව තව මේකේ පැටලෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රථම ධ්‍යානය වඩන යෝගාවචරයේ නොදැනුවත්ව මේකෙන් පහළ වෙන යම්කිසි සුවයකට ආස්වාදයකට ප්‍රීතියකට සැහැල්ලුවකට ආසා කරමින් ඒකට බැඳිලා ඒකේ පැටලිලා විඥානයේ එතන පළපදියම් වෙලා මුල් බැහැගෙන ඉන්න පුළුවන් තත්ත්වය විස්තර කරනවා. ඊට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ මේක දෙවන ධ්‍යානයටත් විස්තර කරනවා. මොකද දෙවන ධ්‍යානයට එනකොට ඒක හරි ප්‍රබලයි. කලෙණි එකටත් වඩා එතන යම්කිසි සමාධියේ ප්‍රබලත්වයක් තියෙනවා. ඒතර ඒ තියෙන සමාධිමත් තත්වයට ප්‍රබල සමාධියට දැන් මෙයාගේ හිත ඇලෙන්න පුළුවන්. ඒතර ඒක තමයි යාගේ අභිප්‍රාය වෙන්නේ භවනා කරන්නේ ඒ තත්වය ඇති කරගන්න. ඊට පස්සේ ඒ තුල নিমগ্ন වෙලා වාසය කරනවා. ඒතර හිත දැන් තියෙන්නේ අර සමාධියම ඇසුරු කරමින් සමාධිය තුලම নিমগ্ন වෙලා සතිය පැත්තකට ගිහිල්ලා සමාධිය ඉස්සරහටවිලා දැන් තියෙන්නේ. සිතට අපිට මේක වෙන්න පුළුවන්. මුල් කාලෙදී මෙහෙම තත්ත්වයක් නැහැ. මුල් කාදේ හිත විසිරෙනවා. හිතේ සමාධියක් නැහැ. හැබැයි ඉතින් උත්සාහයෙන් යා සතිය දිනු කරනවා. සතිමත් බව දිනු කරන්න විවිධ අභ්‍යාසවල යෙදෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් ටික ටික සතිය වර්ධනය වෙනවා. සතිය වර්ධනය වෙන්න කාලයක් යනකොට සමාධියකුත් හැදෙනවා. පස්සේ මොකද වෙන්නේ? සමාධිය ඉස්සරහට එනවා. අපිට සතිය අමතක වෙනවා. මොකද සතියේ නැහැ අර ඉස්සරහට පනින ගතිය. හැබැයි සමාධියේ තියෙනවා ඉස්සරහට පනින ගතිය. සතිය යටපත් කරගෙන දැන් සමාධිය මතුවෙනවා. දැන් ඉතින් වාඩි වෙලා විනාඩි 5ක් 10ක් යනකොට හිත සමාධිමත් වෙලා. ඉතින් ඒක තවදුරටත් කෙනෙක් වර්ධනය කරනකොට වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ සමාධි ස්වභාවය හුඟක් උත්සන්න වෙලා සතිමත් ස්වභාවය හුඟක්ම දුර්වල වෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? එයා දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. මේ දවල්ද රෑද කියලාවත් දන්නේ නැහැ. මොකද්ද එකක් අස්සට යනවා. ඒ තුල নিমগ্ন වෙලා වාසය කරනවා. ඔන්න සෑහෙන වෙලාවකට පස්සේ එකෙන් එළියට එනවා. එළියට ආවට පස්සේ දන්නවා දැන් නම් හුස්ම ගන්නවා. දැන් මේ ඉන්න දවල් කාලේ. දැන් ඇවිල්ලා පාදේ යම් තැනක් රිදෙනවා කියලා දැන් ආයෙත් අර ප්‍රകൃති මනසට එනවා. ඒතර අර සමාධියේ හිටපු කාලය තුලම කිසිම සිහියකින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඒක ඇත්තටම කියනවා නම් ඒ තරම් නිවැරදි සමාධියක් නෙමෙයි. මේ සමාධිය තුල নিমগ্ন වීමක්. සමාධියේ හිරවීමක්. සන්ටිතං කියලා කියන්නේ ඒ තුල පළපදියම් වීමක්. ඉතින් මේ தত্ত্বය ဒုတိය ධ්‍යානයටත් වෙන්න පුළුවන්, තෘතීය ධ්‍යානයටත් වෙන්න පුළුවන්, ඒ වගේමයි චතුර්ථ ධ්‍යානයටත් වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථා හතරම මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා. වෙනස තියෙන්නේ ඒ ධ්‍යානයේදී ඒ මතුවෙන தত্ত্বය වෙනස්. ඒ தত্ত্বයට තමයි හිත ඇලෙන්නේ. පළවෙනි ධ්‍යානයේ නම් තියෙන්නේ අර මේ නීවරණ අයින් වෙලා ගාක් ප්‍රීති සහගත ගතියක් නිවරණ අයින් වීමේ සතුටක්. ඒ සතුටට තමයි හිත ඇලිලා තියෙන්නේ. දෙවනි ධ්‍යානයේදී සමාධිය හරි ප්‍රබලයි. ඒ ප්‍රබල සමාධිමත් ගතියට තමයි හිත ඇලිලා තියෙන්නේ. තුන්වෙනි ධ්‍යානයේදී කායික සුවයක් මානසික සුවයක් තියෙනවා. ඒක හොඳට සියල්ල ලැබුණා වගේ ගතියක් තියෙනවා. අන්න ඒකට තමයි හිත බැහැගෙන ඉන්නේ. හතරවෙනි ධ්‍යානයේදී විශේෂයෙන්ම උපේක්ෂාවට තමයි හිත බැහැගෙන ඉන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ සමාධි වඩන්නත් ඕනේ. හැබැයි ඒක පමණ දැනගෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවයක් පවත්වමින් තමයි ඒක වඩන්න තියෙන්නේ. දැන් මේ ඊළඟට මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරන කොහොමද කෙනෙක් සමාධියකුත් වඩමින් ඒක ගැලෙන්නේ නැතිව ඒකට ඇලෙන්නේ නැතුව ඒකට ලොල් වෙන්නේ නැතුව වාසය කරන්නේ. කතංචාවසෝ අජ්ජත්තං චිත්තං අසන්ටිතං තිවුච්චති. අර විදිහට මෙයා ප්‍රථම ධානයේ වඩනවා. හැබැයි ඒ ප්‍රථම ධානයේ හරහා පහළ වෙච්ච යම් වේදනාවක් යම් සුවයක් සැහැල්ලුවක් ප්‍රීතියක් ඒ එකක්වත් මගේ කරගන්න යන්නේ නැතුව ඒක මම කියා ගන්න යන්නේ නැතුව ඒක අස්සට රිංග ගන්න යන්නේ නැතිව ඒකෙන් බැහැර වෙලා ඒ සියල්ල දිහා බලන්න පුළුවන් තත්ත්වයක් දැන් මේ යෝගාවචරය ඇතුළ ඇති වෙලා තියෙනවා. දැන් මේ පිටුතුන්ට සමහරට මතක් ඇති සතිපට්ඨාන සූත්‍රය විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනා කොටසදී එක ක්‍රමයක් පැහැදිලි කරනවා. සමාහිතං චිත්තං සමාහිතං චිත්තංති පජානාති. ඔන්නේ පජානාති කියන වචනේ අතිශය වැදගත්. දැන් හිත සමාධිමත් වෙලා තියෙනවා, ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒක නිකන් බාහිරින් ඉඳන් අපිට පේනවා, අපිට දැනෙනවා. හරියට නිකන් කය ඇවිදිනකොට අපිට දැනෙනවා දැන් මේ කය ඇවිදිනවා. අපි හොඳ සිහියෙන් ඉන්නේ. හරියට ඒ ඇවිදින කය දිහා අපි බාහිරින් ඉඳගෙන වෙන එක්කෙනෙක් ඇවිදින දිහා බලන් ඉන්නවා වගේ දැන් අපිට පේනවා. අන්නේ වගේමයි දැන් හිත සමාධිමත් වෙලා තියෙනවා. හැබැයි හොඳ සිහියෙන් ඒ සමාධිමත් වෙච්ච හිත දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ සමාධිමත් ගතියේ ස්වභාවය, එතන තියෙන සැහැල්ලුව, ප්‍රීතිය ඔය කොයි දේ වෙන්නත් පුළුවන්. හැබැයි ඒවා එකක්වත් මගේ කරගන්න ගිහිල්ලා නැහැ. ඒක අස්සට ඕන්ට වඩා රිංග ගන්න ගිහිල්ලා නැහැ. ඒ නිවරදි සමබරතාවයක් පවත්වා ගනිමින් සමාධිමත් තත්වය අත්දකිනවා හොඳ සිහියෙන්. සතිය හොඳට තියෙනවා, පවතිනවා. පජානාති කියන ඒ දැනුම හොඳට පවතිනවා. දැනුවත් තමයි වාසය කරන්නේ. ඒක ප්‍රථම ධ්‍යානයේ ඔන්න ඔය විදිහට වඩන්න පුළුවන් හැකියාවක් එහෙනම් තියෙනවා. ඉතින් ඒ විදිහටම මහා කච්චාන මහරහතන් වහන්සේ ဒုတိය ධ්‍යානය ගැනත් විස්තර කරනවා. බොහොම ප්‍රබල සමාධියක් තියෙනවා. හැබැයි මේ ප්‍රබල සමාධියක් තියෙන බව හිත දන්නවා. එයා ඒක අස්සට රිංගගෙන ඒකේ සම්පූර්ණයෙන්ම සිහියෙන් තොරව වාසය කරනවා නෙමෙයි. හොඳට සිහියෙන් තමයි වාසය කරන්නේ. තොර සමාධියේ යම් අඩු වැඩි වීම වෙනවා නම් එයා හොඳට ඒක අත්දකිනවා. සමාධිය දුර්වල වෙනවා නම් ඒකත් එයා හොඳට අත්දකිනවා. ඉතින් මේ විදිහට යම් හෝ සමාධි තත්ත්වයක් තියෙද්දි ඒක අත්දකිමින් ඒක දැනුවත් වෙමින් ඒ ගැන හොඳට දැනුවත් තමයි වාසය කරන්නේ. ඊට පස්සේ ඒ වගේමයි තුන්වෙනි ධ්‍යානය ගැනත් විස්තර කරනවා. එතන තියෙන උපේක්ෂාවට සැපයට ලොල් වෙන්න යන්නේ නැතුව දැන් උපේක්ෂාවක් තියෙනවා, දැන් සැපයක් තියෙනවා කියලා ඒකෙන් බාහිරෙන් ඉඳගෙන බලන්න පුළුවන් ගතිය, ඒක විඳ ගන්න පුළුවන් ගතිය, ඒකට අහු වෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන් ගතිය දැන් මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා. හතරවෙනි ධ්‍යානය ගැන ඊළඟට විස්තර කරනවා. එතනත් තියෙන මේ උපේක්ෂාවට අහු වෙන්නේ නැතුව ඒකට මම කියා ගන්න යන්නේ නැතුව ඒක තුලට රිංග ගන්න යන්නේ නැතුව මේ උපේක්ෂාවක් තියෙන බව දැනගෙන හොඳ සිහියෙන් වාසය කරනවා. මේ විදිහට මහා කච්චාන මහරහතන් වහන්සේ දැන් ඇතුළත හිර නොවීම ගැන, ඇතුළත පැටලෙන්නේ නැතුව ඇතුළත නිමක් නොවි වාසය කිරීම ගැනත් දැන් දේශනා කළා. ඊට පස්සේ තමයි තවත් ගැඹුරු කාරණාවක් මෙතෙන්දි විස්තර වෙන්නේ. මොකද්ද මේ අනුපාදා පරිතස්සනා හෝති කියලා කියන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා කිසිවක් උපාදාන කරලා නැත්තම් ඒ කියන්නේ ඔක්කොම හරි කියලා. ඉතින් යෝගාවචරයෙන් ඇතැම් වෙලාවට මුහුණ පාන ප්‍රශ්නයක් තමයි හිත ක්‍රමානුකූල උපාදාන වලින් නිදහස් වුනහම ඒ தත්ත්වය පවත්වන්න නොහැකියාව. අපි හිතමු යම් කෙනෙක් වේදනානුපස්සනාවක නිරත වෙනවා. ඉතින් ආ පැමිණෙන සැප වේදනාවන් අත්දකින්නවා, උපේක්ෂා වේදනාවන් අත්දකින්නවා, දුක් වේදනාවන් අත්දකින්නවා. ඒ හොඳින් නිරීක්ෂණය කරනවා. මේ විදිහට ඒවා නිරීක්ෂණය කරමින් වාසය කරනකොට යාට එතකොට යම් පමණක දැන් අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ සැප වේදනා හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, දුරු වෙලා ෂය වෙලා යන ආකාරය, දුක් වේදනා හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, ෂය වෙලා යන ආකාරය, උපේක්ෂා වේදනාවන් හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, ෂය වෙලා යන ආකාරය. ඉතින් මේවා හොඳට බලමින් හොඳට ප්‍රත්‍යක්ෂ නුවණක් ඒවා සම්බන්ධයෙන් වඩා ගනිමින් වාසය කරනවා. ඒකට මේක මේ පොතකින් ලබන දැනුමක් නෙමෙයි. මේක භාවනාවේ ඥානයක්. තමන්ගේ කයේ වෙන්න පුළුවන්, හිතේ වෙන්න පුළුවන් විවිධ වේදනාවන් පහළ වෙනවා. ඒවා ඉතාම හොඳින් නිරීක්ෂණය කරමින් වාසය කරනවා. දැන් මේ වාසය කරලා කාලයක් යනකොට යාට දැන් සැප වේදනාවක් ආවත් ඒකෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න පුළුවන්. දුක් වේදනාවක් හටගත්තත් ඒකෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න පුළුවන්. උපේක්ෂා වේදනාවක් පහළ වුණත් ඒකෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න පුළුවන්. දැන් එතකොට හොඳ සමබරතාවයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් සාර්ථකයි. දැන් හොඳට වැඩේ කරගෙන යනවා. වේදනානුපස්සනාව වඩනවා. දැන් මෙහෙම කාලයක් යනකොට දැන් තවත් ඉතින් නුවණ දියුණු වෙනවා. අර තනි සැප වේදනාවක් කියලා ගත්ත එක දැන් කුඩා කුඩා සැප වේදනා රාශියක් වශයෙන් උනත් පේන්න පුළුවන්. දුක් වේදනා කුඩා කුඩා දුක් වේදනා රාශියක් වශයෙන් පේන්න පුළුවන්. ඒ වගේම උපේක්ෂා වේදනාවක් උනත් කුඩා කුඩා උපේක්ෂා වේදනාව රසක් වශයෙන් පේන්න පුළුවන්. ඉතින් දැන් තවදුරටත් මෙයා සූක්ෂම මේ බලවත් අන්දමින් විපස්සනාවක් වඩනකොට ඒතර මේවා සැප දුක් උපේක්ෂා වශයෙන් දැනගන්නත් අමාරු වෙනවා. දැන් නිකන් මොකද්දෝ වේදනාවක් තියෙනවා. අතිශය සූක්ෂමයි. ඉතා කුඩා කුඩා වේදනා රාශියක් තියෙනවා. ඒවා එක එකක් ගානේ බොහොම ෂණිකව බිඳිලා යනවා. හට ගන්නවා බිඳිලා යනවා. හට ගන්නවා බිඳිලා යනවා. ඉතින් මේ වගේ අත්දැකීමක් ලබද්දී යෝගාවචරයා ඉතින් තව තව විපස්සනා නුවණකින් වැඩෙනවා. ඊට පස්සේ යම් අවස්ථාවක දැන් මේ දැනුම, දැන් මේ අවබෝධය හොඳට වර්ධනය වෙලා පැමිණි අවස්ථාවකදී හිත උපාදාන නොකරන තත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වේදනාව ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා ඒවැය තිබිච්ච කිසිම රසයක් නැහැ. මේක සැපක්ද දුකක්ද උපේක්ෂාවක්ද කියලාවත් වෙන් කරගන්න බෑ. ඔක්කොගෙම තියෙන නිකන් ඒක රස වෙච්ච තත්වයක්. කිසිම ආසාවක් දැන් මේවා කෙරෙහි නැහැ. දැන් හිත ටික ටික විරාගී තත්වයකට, මේවැයෙන් ඈත් වෙච්ච තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් ওই තත්වය තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න යම් වෙලාවකදී මේ වේදනාව එකක්වත් ඇසුරු නොකර හිත උපාදාන නොකර ඉන්න පුළුවන්. අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් මේ කාරණාව අතිපට්ඨාන සූත්‍රයේදී මතක් කරලා දෙනවා. දැන් මේ தත්ත්වය ඇති වුණාට යෝගාවචරයට ඒක පවත්වන්න බෑ. ඉතින් අපි දුමු මේ විදිහට හිත වේදනාවන්ගෙන් නිදහස් වුණා. නිදහස් වෙච්ච ගමන් චකිතයක් ඇති වෙනවා. දැන් කොහෙද ඊළඟට හිත තියන්නේ? සමහර දිනට ආයෙත් ඔන්න කයේ හිත තියෙනවා. ආයෙත් ඔන්න හිත දිහා බලන්න කියලා ඔන්න හිතේ වතු වෙච්ච ඒ චක්කිතය ඔන්න දැන් තේරෙනවා. හිත වික්ෂිප්ත වෙනවා. දැන් හිත එක පාටම දැන් උපාදාන වල නිදහස් වුණා. ඔන්න අපි බය වෙලා S2 අරිනවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙනවා. මොකද අපි ගාව සක්කාය දිට්ඨියක් තියෙනවා. අපි මේක අල්ලගෙන හිටියේ. එක්කො මේ කය අල්ලගෙන හිටියා, එක්කො වේදනා අල්ලගෙන හිටියා, එක්කො හිතේ පහළ වෙන විවිධ සංඥාවන් අල්ලන් හිටියා. නැත්තම් හිතේ තියෙන විවිධාකාර ගති ලක්ෂණ ඒවල්ගෙන හිටියා. ඉතින් ඒ නිසා දැන් මේ ඔක්කොම ටික අතහැරපු ගමන් අපේ හිතේ ලොකු චකිතයක් ඇති වෙනවා. බියක් තැතිගැනීමක් හට ගන්නවා. ඔන්න ඔය தත්ත්වය තමයි දැන් මේ විස්තර කරන්නේ. කතංචාවසු අනුපාදා පරිතස්සනා හෝති. උපාදාන නොකරද්දිත් හිතේ එක්තරාන්දමක චකිතයක් ඇතුළතින් මෙන්න නිකන් අසහනකාරී ගතියක්. ඒ උපාදාන නොකරන தත්ත්වය පවත්ව ගන්න බැරි ගතියක් පහළ වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි පැහැදිලි කරන්නේ. දැන් එතකොට ඒක වෙන්න හේතු රාශියක් කියනට වඩා එක එක ස්කන්ධේ සම්බන්ධයෙන් හේතුවක් පෙන්නවා. දැන් අපි එක්ක රූපස්කන්ධේ නැත්නම් අපි හිතමු සරලව මේ කය ගැන ලොකු ආසාවක් තියෙනවා. ඉතින් කය මගේ කරගෙන ඒක මම කරගෙන තමයි වාසය කරන්නේ. ඉතින් එතකොට මේ කය සම්බන්ධයෙන් අපිට ලොකු සක්කාය දිට්ඨියක් තියෙනවා. මේ කය අපි එකක් කියලා ගන්න. මේක තමයි මගේ කය. මං හරි ලස්සනයි. වං හරි හැඩයි කියලා. ඉතින් අපි මේ කය මම කරගෙන ඒ තුලින් කෙනෙක් හදාගෙන, පුජ්‍යලයක් හදාගෙන, ස්ත්‍රියක් පුරුෂයෙක් හදාගෙන තමයි ඉතින් අපි වාසය කරන්නේ. ඉතින් ඒකට අපි කියන සක්කාය දිට්ඨිය කියලා. රූපය ඇසුරු කරන සක්කාය දිට්ඨිය. රූපං අත්තතෝ සමනුපස්සති. මේ රූපයම මේ කයම මම කියලා සලකනවා. රූපෙම ආත්මය වශයෙන් සලකනවා. රූපවන්තං වා අත්තානං. ඒතර තමන්ට මෙබඳු රූපයක් තියෙනවා කියලා එක්ක සලකනවා. තමන්ට අයිතියක් තියෙනවා. නැත්තම් තමනුයි රූපය අතර ලොකු ඍජු සම්බන්ධයක් තියෙනවා කියලා සලකනවා. නැත්තම් රූපය ඇස්සේ මම ඉන්නවා කියලා සලකනවා. ඉතින් මේ විදිහට මොකක් හෝ ක්‍රමයකට මේ රූපයත් එක්ක ලොකු ඍජු දැඩි සම්බන්ධයක් පවත්වමින් ඒක මම කියාගෙන, මගේ කියාගෙන තමයි ඉතින් අපි වාසය කරන්නේ. ඉතින් යම් වෙලාවකද කායानुපසනාවක යෙදෙනකොට ඒ රූපයෙන් හිත ගැලවුනොත්, සම්පූර්ණ උපාදාන නොකර හිටියොත් ඔන්න අපේ හිතේ පුදුමාකාර බයක් ඇති ගැනීමක්, චකිතයක් පහළ වෙන්න පුළුවන්. එතකොට තමයි ටංගාලා ඇස්සර්ලා බලන්නේ. ආයෙත් ඔන්න ඇස්සර්ලා අපේ කය තියනවාද, අතපය තියනවාද කියලා බලන්නේ. මම ජීවත්ව ඉන්නවාද කියලා බලන්නේ. දැන් අර ඒ ඇති වෙච්ච බය නිසා. මොකද ලොකුවට අපි මේ කය උපාදාන කරගෙන ඉන්නේ. කය මම කියාගෙන ඉන්නේ. කය මගේ කියාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහටම වේදනාවක්. අපි සැප වේදනාවට හරි කැමති. ඉතින් එතකොට ඒ සැප වේදනාව මම කියාගෙන ඉන්නේ. දැන් මේ වෙලාවේ මම සැප විඳිනවා. මේ වෙලාවේ එක්ක මට දැන් අසනීපයි. මේ හින්දා මට දැන් දුකක් තියෙනවා කියලා ඉතින් ඒ වේදනාව මම වශයෙන් සලකනවා. ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් යම් වෙලාවකට අපි තුන් වේදනානුපස්සනාවක් වඩමින් වාසය කරනකොට ওই தত্ত্বය తాවකාලිකව හෝ බිඳුනොත් හිත එකම වේදනාවක්වත් ඇසුරු කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම වේදනාව වලින් නිදහස් වුණොත් දැන් එකපාරටම හිතේ ලොකු චකිතයක් ඇති වෙන්න පුළුවන්. මෙතෙක් කාලයක් මේ බරපතල විදිහට වේදනාවන් මම කියාගෙන මගේ කියාගෙන හිටියේ. දැන් ඔන්න එක වේදනාවක්වත් දැනෙන්නේ නැහැ. දැන් ඉතින් මොකද්ද උනේ? දැන් මේ පණ ගියාද? දැන් මට සිහිය නැද්ද කියලා ඉතින් එක්ක ඇස් දෙක අරලා බලනවා, අතපය අත ගාලා බලනවා. මොකද මේ අර තිබුච්ච සක්කාය දිට්ඨියට ලොකු පහරක් වැදිලා. එහෙම නැත්නම් විවිධාකාර සංඥාවන් අපේ හිතේ තියෙනවා. මම ඇවිල්ලා ස්ත්‍රියක්, මම ඇවිල්ලා පුරුෂයෙක්, මම ඇවිල්ලා ස්වාමින්වහන්සේ නමක්, මම ඇවිල්ලා අපි තුමු අම්මා කෙනෙක්, මම ඇවිල්ලා තාත්තා කෙනෙක්, මම ඇවිල්ලා ගුරුවරයෙක්. ඉතින් මොනවා හරි අපි හදාගත්ත සංඥා ගොඩක් අපේ ඔළුවේ තියෙනවා. අපි ඒවට ඇඳලා තමයි වාසය කරන්නේ. ඒවා තමයි අපි, ඒවා තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒ චරිතය තමයි අපි රඟපාන්නේ. ඊට අමතරව ඉතින් අපි එකතු කරගත්ත අධ්‍යාපනයේ එකතු කරගත්ත ගෞරව නම්බුනාම තියෙනවා. ඉතින් ඒවත් ඔක්කොම දාගෙන ඉතින් මේ සංඥා ගොඩක පැටලිලා තමයි අපි වාසය කරන්නේ. ඒතර විපස්සනාවක් වඩද්දී ওই ඔක්කොම ටික තුනී වෙලා ගිහිල්ලා ඔක්කොගෙම හිත නිදහස් වුණොත් දැන් ඉතින් ලොකු චකිතයක් ඇතිවෙනවා. දැන් මේ මට මොකද උනේ? මම නැති වෙයිද? එක්ක මෙච්චර හොඳට මං හිටියා, මෙච්චර හොඳට මම කෙනෙක් වෙලා, පුඤ්ජලයක් වෙලා, මමෙක් වෙලා වාසය කළා. ඒ හිටියේ මට මොකද උනේ කියලා දැන් ඉතින් එකපාරට ඇස් දෙක අරලා බලනවා. මම මේ ඉන්නේ කොහෙද කියලා ආයෙත් ඉතින් ඒ අක්ෂාංශ දේශාංශ මොනවාද කියලා හොයලා බලනවා. ඉන්න පොසිෂන් එක හොයලා බලනවා. දැන් ඉතින් තේරෙනවා ඒ අපි අල්ලගෙන හිටියේ මේ රාමුව බිඳුන ගමන් අපේ හිතේ ලොකු බයක් ඇති ගැනීමක් ඇති වෙනවා. ඒ වගේමයි ඉතින් අපි හිතමු අපේ තියෙන නිර්මාණශීලීත්වයට, අපේ තියෙන හිතන්න පුළුවන් හැකියාවට, එහෙම නැත්නම් මම රාග චරිතයක් කියලා හදාගත් එකට, නැත්නම් මට හොඟක් කේන් තියන කෙනෙක් මම කියලා හදාගත් එකට, එහෙමත් නැත්නම් මම ඉතින් හරිම කරුණාවන්ත කෙනෙක් කියලා හදාගත් එකට, එහෙම නැත්නම් මම ඉතින් කාටත් උදව් කරන සත්පුරුෂයෙක් කියලා හදාගත් එකට, මේ කොයි විදිහට හව අපි හදාගත්ත ඒ අපේ හිතේ පහළ වෙන විවිධ චෛතසිකයන් මුල් කරගත්ත විවිධ චරිත තියෙනවා අපි ගාව. රාග චරිතයක්, ද්වේෂ චරිතයක්, බුද්ධි චරිතයක්, ඉතින් নানা ප්‍රකාර චරිත ඉතින් අපි හදාගෙන ඉන්නේ. ඉතින් ඕවත් ඔක්කොම ගැලවිලා යනවා. අර උපාදාන ගැලවෙනකොට, ෂය වෙනකොට ඔන්න ඉතින් ඕවත් ගැලවිලා ගියේ ගමන් ඔන්න හිතේ එක්තරාන්දමක චකිතයක් පහළ වෙනවා. අසහනකාරී ගතියක් පහළ වෙනවා. මෙතෙක් කාලයක් කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා අපි මේ වාසය කළා. දැන් ඒ කෙනාට, ඒ පුජ්‍යලයට, ඒ මමට මොකද්ද උනේ? එතකොට මේ වගේ තමයි අර උපාදාන වලින් තොර හිත අපිට පවත්වන්න බැරි කම එක්තරා අන්දමකින් අපි තුල සක්කාය දිට්ඨිය ඇති බවට නිරූපණයක් සපයනවා. අපි ගාව සක්කාය දිට්ඨිය ප්‍රබලව පවත්නා තාක් හිත උපාදාන වලින් තොරව පවත්වන්න බෑ. අපි විපස්සනාව හරහා උපාදාන වලින් තොර తත්වය නැවත නැවතත් ඇති කර ගනීවි. නමුත් ඒ ඇතිකර ගත්ත ගමන් ඔන්න අපේ හිතේ සලිත වීමක්, චකිතයක්, තැති ගැනීමක්, බියවීමක් පහළ වෙන්න පුළුවන්. તો ওই தત્ත්වය තමයි කතංචාවසෝ අනුපාදා පරිතස්සනා හෝති කියලා මේ මහා කච්චාන මහරහතන් වහන්සේ පෙන්ලා දෙන්නේ. උපාදාන වලින් තොර වීම ඉතාම වටිනවා. නමුත් ඒ தત્ත්වේ පවත්වා ගන්න බැරි වීම, එහෙමනම් මෙන්න මේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන තමයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට කොහොමද කතංචාවසෝ අනුපාදා අපරිතස්සනා හෝති? උපාදාන වලින් තොර වෙලා ඒ වගේමයි හිතේ කිසි පරිතස්සනාවක් නැතිව අර වගේ අසහනකාරී ගතියක්, බියවීමක්, තැති ගැනීමක්, චකිතයක් පහළ කරගන්න නැතිව ඒ කිසිම උපාදානයකුත් නොකර බොහොම සැහැල්ලුවෙන් ඒ වගේමයි සියල්ල අත්හැරපු ගතියකින් කෙනෙක් පුජ්‍යලයක් නොවි වාසය කරන්නේ කොහොමද? ඒ කාරණාව තමයි ඊළඟට මේ ඊළඟ අවස්ථාවේ පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් එතෙන්ද පෙන්වන්නේ යම්කිසි මේ ප්‍රතිපදාවක් පුරන, තෙරුවන් සරණ ගිය ඒ ප්‍රඥාවන්ත, නුවණක් තියෙන, විපස්සනාවක් වඩන ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒතර යා මේවා අහලා තියෙනවා. මෙතන තියෙන එක්කෝ හේතුඵල දහමක්, මෙතන සත්වේ පුජ්‍යලයක් නැහැ. ඉතින් මම මේ අවිද්‍යාව නිසා මේ විදිහට සත්වේ පුජ්‍යලයක් වශයෙන් සලකන්නේ කියලා එක්තරා අන්දමක සූදානම් ශරීරයක් යාගාව තියෙනවා. විශේෂයෙන්ම හේතුඵල දහමක් මෙතන ක්‍රියාත්මක වෙන බව පොඩ පොඩ එයා දැන් විපස්සනාවකින් අත්දකිනවා. දැන් ඇත්තම මේ විපස්සනාවක් අපි වඩනකොට අර ප්‍රඥාව දිනු කරගැනීමේ අවශ්‍යතාවය ඔන්න ඔතනයි තියෙන්නේ. අපිට එකපාරටම අර විපස්සනායෙන් ලැබෙන ප්‍රතිඵලය නැත්තම් දරා ගන්න බෑ. අපිට සුතමේ ඥානයකින්, චින්තාමේ ප්‍රඥාවකින් සෑහෙන පිටු අහලා ඒ අපි ලබන භාවනාමය අත්දැකීමට ලැබෙනවා නම් අපිට ඒ ගැන බියක් ඇති කරගන්න නැතුව, චකිතයක් ඇති කරගන්න නැතුව, සැකයක් ඇති කරගන්න නැතුව ඒ අපි ලබන අත්දැකීම තවදුරටත් පවත්වන්න අවස්ථාවක් තියෙනවා. ඒ අත්දැකීම ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. අත්දැකීම නිකම්ම පහළ වුණාම නැත්තම් අපි කරගෙන යන ප්‍රායෝගික වැඩපිළිවෙල හරහා ඒක පහළ වුණාම අපි ගාව ලොකු සක්කාය දිට්ඨියක් තියෙනවා නම්, ඒ වගේමයි අපිට කිසිම සුතමේ ඥානයකුත් නැත්තම් ඒ අත්දැකීම අපිට පවත්වන්න තේරෙන්නේ නැහැ. අත්දැකීම ගැන වටිනාකමක් අපි දන්නේ නැහැ. දැන් මෙතෙන්දි විස්තර වෙනවා සුතවා ආර්ය ශාවකෝ අරියානම් දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ. ඉතින් මේ ශ්‍රුතවත් වූ ආර්ය ශාවකෙක් යා හොඳට බණ අහලා තියෙනවා, සත්පුරුෂයන් ඇසුරු කරලා තියෙනවා, මොකද්ද මේ ආර්ය ධර්මය කියලා පොඩ්ඩක් විමසීමක් තියෙනවා. ඉතින් අන්න ඒ බඳු කෙනෙක් මේ ප්‍රතිපදාවක් පුරනකොට, විපස්සනාවක් වඩනකොට එයා දැනගෙන ඉන්නවා නිකං සුතමේ ඥානයක් වශයෙන් හෝ චින්තාමේ ඥානයක් වශයෙන් හෝ මේ කය කියන්නම් මම නෙමෙයි. ඒ වගේමයි යා කායනුපස්සනාවේ යෙදෙනකොට ධාතු මනසිකාරයක් වගේ භාවනාවක් වඩනකොට එයාට ඒක සෑහෙන දුරකට දැන් පොඩ පොඩ ප්‍රත්‍යක්ෂ වෙනවා. මුලින් නම් එයා හිතාගෙන හිටියා මේ කය මම කියලා. දැන් එයාට තේරෙනවා මේ කය කියන්නේ එහෙම තනි ඒක ඝණයක් නෙමෙයි, මේකේ කැලි ගොඩක් තියෙනවා. කෙස්, ලොම්, මස්, නහර, ඇට, ඇටමිදුළු ඔය විදිහට ඉතින් කොටස් ගොඩක් තියෙනවා. මේ කොටස් ගොඩක එකතුවක් මේක තියෙන්නේ කියලා ඉතින් සෑහෙන දුරකට ඝන සංඥාව දුරු කරගෙන තියෙනවා. තවත් ඉතින් ගැඹුරකට යනකොට මෙතන හුදු ධාතු ස්වභාවයක් තියෙනවා. ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. පඨවි ධාතු ලක්ෂණ යා නැවත නැවතත් දකින්නවා, ආපෝ ධාතු ලක්ෂණ නැවත නැවතත් දකින්නවා, තේජෝ ධාතු ලක්ෂණ නැවත නැවතත් දකින්නවා, වායෝ ධාතු ලක්ෂණ නැවත නැවතත් දකින්නවා. ඒ නිසා යාට නැවත නැවත ප්‍රත්‍යක්ෂ වෙනවා මෙතන තියෙන්නේ හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි. මෙතන කෙනෙක් කියලා ගන්න දෙයක්, මමෙක් කියලා ගන්න දෙයක්, පුජ්‍යලයක් කියලා ගන්න දෙයක් නැහැ කියන එක යාට නැවත නැවත සනාථ වීමක් සිද්ධ වෙනවා. ඒ වරහා මේ හැම දෙයක් හරහාම අර සක්කාය දිට්ඨියේ තිබිච්ච ඝනවාල ස්වභාවය දැන් අඩු වෙන්න පටන් ගන්නවා. අපි මේ කය ඒකකයක් කියලා, තනි ඒකකයක් කියලා සලකපු ගතිය සෑහෙන දුරට දැන් අඩු වෙලා ගිහිල්ලා මේක තියන්නේ මේ අයිල කය කියන්නේ කොටස් ගොඩක්. හරියට වාහනයක් කෑලි ගොඩක් එකතු කරලා තනලා ඒකට අපි නමක් දෙනවා කාර් එකක් කියලා. නැත්තම් මෝටර් සයිකලයක් කියලා. නැත්තම් බස් එකක් කියලා. නමුත් ඉතින් අත්ත වශයෙන්ම මේ කෑලි ගොඩ වෙන් වෙන් කරලා විසිරවලා තිබ්බොත් එතන ඇත්ත වශයෙන් ලැබෙන කාර් එකක් නැහැ, බයිසිකලයක් නැහැ, බස් එකක් නැහැ. ඒ වගේමයි මෙතනත් කෑලි ගොඩක එකතුවක් තියෙනවා, යම්සි ක්‍රමානුකූල රටාවකට ඒ ටික සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට ඉතින් අපි මේක ස්ත්‍රී කයක්, පුරුෂ කයක් කියලා ඉතින් කියනවා. තවත් ටිකක් ගැඹුරකට යනකොට මේකේ අතිශය සූක්ෂම අන්දමින් ධාතු ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි මම කියාගෙන තමයි ඉඳලා තියෙන්නේ. දයාට තේරෙනවා දැන් ටික ටික මේක මම කියලා ගන්න දෙයක් නැහැ, පුජ්‍යලයක් කියලා ගන්න දෙයක් නැහැ, කෙනෙක් කියලා ගන්න දෙයක් නැහැ, තැනැත්තෙක් කියලා ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් අන් ටික ටික අර හිතේ එබඳු ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත වශයෙන් පමණක් නෙවෙයි දැන් බාහිරට පවා දැන් තේරෙනවා. බාහිරත් මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා ගන්න දෙයක් නැහැ. මේ බාහිරත් තියෙන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වය කියලා දැන් ටික ටික ක්‍රමානුකූලව එයා තුළ මේ හේතුඵල දහම වැටහෙන්න පටන් ගන්නවා. සමහර විට හේතුඵල දහම් පැත්තෙනුත් එයාට තවදුරටත් ගැඹුරට යනවා. මෙතන තියෙන්නේ එක්කෝ අවිද්‍යාවෙන් ගත්ත ස්වභාවයක්, අවිද්‍යාව නිසායි මෙතන කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අපි සලකන්නේ, අවිද්‍යාව නැත්තම් මෙතන සලකන්න විදිහක් නැහැ කියලා ඒ තවත් පැත්තකින් එයාට මේ අවබෝධය ඇති කළ දෙනවා. අපි තුම ඔන්න වගේ හොඳට ගොඩනගාගෙන ආපු, ක්‍රමානුකූලව ගොඩනගාගෙන ආපු ඒ ප්‍රඥා පසුබිමකුත් තියෙන අවස්ථාවකදී දැන් අපි තවදුරටත් අර විපස්සනා වඩමින් වාසය කරනකොට හිත සියල්ල උපාදාන කරන එක නතර කරනවා. කිසිවක් දැන් උපාදාන කරන්නේ නැහැ. අපි තුමේ ධාතු මනසිකාරයමයි වැඩ වඩා හිටියේ. අර වගේ හොඳ ක්‍රමානුකූල අවබෝධයකුත් හිතේ ගොඩ නැගෙමින් තිබුණා, අවබෝධය නැවත නැවත වර්ධනය වෙමින් තිබුණා. ඒ අතරේ එයාගේ හිතේ දැන් ඔන්න නිබ්බිදාවක් පහළ වෙලා මේ කිසිම ධාතු ස්වභාවයක් අල්ල ගන්න යන්නේ නැතුව ඒවා නිකන් ඔක්කොම දැන් බඳ වෙලා යනවා. අහවල් ධාතුවේ කියලාවත් හඳුනා ගන්න බැරි තරමට දැන් මේවා සූක්ෂම වෙලා තියෙනවා. අනේ බඳු තත්ත්වයකදී අපිට මොන්න හිත කිසිම දෙයක් උපාදාන නොකර කයෙන් හිත නිදහස් වුණා. දැන් මේ අවස්ථාවේදී අර සක්කාය දිට්ඨියත් සෑහෙන දුරට අද මුලින් කරපු අභ්‍යාස හරහා ක්‍රමානුකූලව වඩපු විපස්සනාව හරහා සෑහෙන තුනී වෙලා තිබුණා නම් දැන් මේ උපාදාන වලිනුත් හිත නිදහස් වුණාම පරිතස්සනාවක් ඇති කරගන්න නැතුව හිතේ චකිතයක් ඇති කරගන්න නැතුව තැති ගැනීමක් පහළ කරගන්න නැතුව බියවීමක් වෙන්නේ නැතිව ඒ උපාදාන නොකරන තත්වයම සැහැල්ලුවෙන් පවත්වන්න පුළුවන් ගතියක් යෝගාවචරයේ තුල ඇති වේවි. ඒක ඇත්තරම නැවත නැවත වෙන්න දීලා කරගත යුතු දෙයක්. සමහර විට ඉතින් පළවෙනි වෙලාවේදී පළවෙනි අවස්ථාවේදී මේ ඔක්කොම ටික හොඳට එකලස් වෙලා නැහැ. අපි තුම හිත ඔන්න නිදහස් වුණා. උපාදාන වලින් නැවත නිදහස් වුණා. නමුත් අවබෝධයේ මදි. ඉතින් ආයෙත් ගිහිලා රින්ග ගන්නව මොහොකාරි. එක්කෝන් ඉතින් කයට හිත දානවා, හුස්මට හිත දානවා, පිම්බීම හැකිලීමකට හිත දානවා. කොහක් හරි ඉතින් කයේ තියෙන දේකක් අල්ල ගන්නවා. දැන් දැනෙන වේදනාවක් එක්ක අල්ල ගන්නවා. එහෙම නැත්නම් ඉතින් S2 කැරලා බලනවා. S2 කැරලා කය තියෙනවද කියලා බලනවා. S2 කැරලා වෙලාව කීයද කියලා බලනවා. ඉතින් මේ විදිහට ඉතින් මොකක් හරි ක්‍රමයක් දාලා ආයෙත් ඉතින් අර කැඩිච්ච මමය හදා ගන්නවා. බිඳිච්ච මම ආයෙත් ඉතින් කැලි ටික මූට්ටු කර ගන්නවා. ඉතින් මේ විදිහට හැබැයි යන ගමන යම් දවසක හොඳ විශ්වාසයක් සහිතව අවබෝධයක් සහිතව ගිහිල්ලා අර වගේම උපාදාන වලින් හිත නිදහස් වුණාම ඒ ගැන කිසිම බය වීමක් චකිත වීමක් තැති ගැනීමක් ඇති කර ගන්න නැතුව ඒ උපාදාන නොකරන තත්වයම හිත පවත්වන්න යම් අනුග්‍රහයක් කරන්න පුළුවන් තත්වයට යෝගාවචරයේපත් වුණා නම් අනේ එතකොට ඉතින් අපිට කියන්න පුළුවන් දැන් ඉතින් සක්කාය දිට්ඨි සෑහෙන දුර්වල වීමක් තියෙනවා. සක්කාය දිට්ඨි දැන් බෑ මෙයාව ආයි රවට්ටන්න. කෙනෙක් ඉන්නවා, අය පුජ්‍යලයක් ඉන්නවා, යාට ඔන්න දැන් අනතුරක් වෙලායි කියලා එහෙම රවට්ටන්න පුළුවන් ගතියක් සක්කාය දිට්ඨියට නෑ. සක්කාය දිට්ඨි ක්‍රමානුකූලව එනං ඡය වෙලා තියෙනවා. දැන් කිසිවක් උපාදාන නොකරන තත්වයක් පැවැත්වීමේ හැකියාවක් ඒ යෝගාවචරයට තියෙනවා. ඉතින් ඒ නිසා එකwidehatකින් අපිට තේරෙනවා දැන් මේ ටිකක් ගැඹුරු කාරණාවක් කතා කරන්නේ. හිත උපාදාන නොකරන තත්වයට පත් කර ගැනීම එකක්. ඒ වගේමයි ඒ තත්වය තුළ පැවැත්වීම කියන එක තව එකක්. ඒ තත්වය තුළ අපිට දිගට පවත්වන්න බැහැ අපි තුළ සක්කාය දිට්ඨිය තියෙනවා නම්. වෙනත් පැත්තකින් අපිට කියන්න පුළුවන් අපි හිමනම් ඒ උපාදාන නොකරන තත්වයට නැවත නැවත හිත ගන්න ඕනේ. ගත්තට පස්සේ ඇයි ඒ තුළ පවත්වන්න බැරි කියලා විමසන්න ඕනේ. ඒ උපාදාන නොකරන තත්ත්වයේ ඉඳගෙන දැන් බලන්න ඕනේ ඇයි මේ බය වෙන්නේ? මොකක්ද දැන් මෙතන නැති වෙන්නේ? මොකක්ද මේ වෙලාවේදී මම කියලා සලකන්නේ? කයද මම කියලා සලකන්නේ? වේදනාවන්ද මම කියලා සලකන්නේ? ඒකටද මම ඇල්ලලා ඉන්නේ? සංඥාවන් වලටද ඇවිල්ලා ඉන්නේ? නැත්තම් හිතේ පහළන විවිධ සිතුවිලි වලටද ඇලිලා ඉන්නේ? ඒවා නැවත නැවත සංස්කරණ කරනවද? සංස්කරණ නොකර ඉන්න බැරිද? කියලා එහෙනම් බලන්න වෙනවා. يعني උපාදාන නොකරන තත්ත්වය තුළ අත් වශයෙන්ම කියනවා නම් කිසිවක් නොකර සිටීමයි කරන්න තියෙන්නේ. හිත හොඳට විපස්සනාවක් වඩමින් ගියා. වේදනානුපස්සනාවක් අපි තමු වැඩුවා. ඉතින් වේදනා ටික ක්‍රමානුකූලව ෂය වෙලා ගියා. බිඳිලා ගියා. දැන් ඔන්න හිත උපාදාන නොකරන තත්ත්වයට පත් වුණා. එහෙන් පත් වුණාම දැන් මුකුත් නොකර ඉන්නයි තියෙන්නේ. දැන් ඒ කියන අවශ්‍ය කරන දේ සිද්ධ වුණා. ඒත් අපිට බෑ මුකුත් නොකර ඉන්න. අපිට හැම තිස්සෙම මේ මොකක් හරි කිරීමේ උමනාවක් තදබල උමනාවක් තියෙනවා. අර මනෝ සංචේතන ආහාර වලින් තොරව ඉන්න හරි අමාරුයි. එක්කෝ කය පාවිච්චි කළා මොකක් හරි කරන්න ඕනේ, එක්කෝ හිත පාවිච්චි කළා මොකක් හරි කරන්න, එක්කෝ මොකක් හරි කියන්න ඕනේ. ඔන්නේ තදබල මොකක් හරි කිරීමේ උමනාව. එහෙමනම් අන්න ඒකත් වළක්ව ගන්න, නතර කර ගන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ හිත උපාදාන වලින් තොර වුණාම කිසිවක් නොකර සිටිය යුතුය කියන්නේ අවබෝධය. කිසිම චේතනාවක් පහළ නොකර සිටීමේ ඔන්න ඔය අවබෝධය අපිට තිබිය යුතුයි. ඒ බඳු සුතමේ ඥානයක් තියෙනවා නම් අර තත්ත්වෙට හිතපත් වුණාම එයා එහෙනම් අදිෂ්ඨානයක් කරගන්නවා. දැන් ඉතින් මොකක්වත් චේතනා කරන්න දෙයක් නැහැ. වෙන්න ඕන දේ දැන් වුණා. දැන් ඉතින් මම නිෂ්කලංකව ඉන්න විතරයි තියෙන්නේ. හිතට විවේකයක් දෙන්න විතරයි තියෙන්නේ. මොකක්වත් උපාදාන නොකරන තත්ත්වෙටපත් වෙච්ච හිත ආයෙ ගිහිල්ලා මේ රූපයක දමන්න අවශ්‍ය නැහැ. ආයි වේදනාවක් යොමු කරන්න අවශ්‍ය නැහැ. සංඥාවකට සංස්කාරයකට යොමු කරන්න අවශ්‍ය නැහැ. මේ විඥාණය දැන් පිහිටන් නැති තත්වයක පවත්වන්නයි තියෙන්නේ. ඒ සඳහායි අනුග්‍රහයක් අවශ්‍යයි. විවේකයකටයි දැන් හිත යොමු කරන්න තියෙන්නේ, කිසිවක් නොකර සිටීමකට. පැමිණෙන රූප, සද්ද, ගන්ධ, රස ඒවා කෙරෙහි යම්කිසි විරාගී තත්වයකයි හිත පවත්වන්න තියෙන්නේ. එකකවත් ඇලිලා හරියන්නේ නැහැ දැන්. මේ අමාරුවෙන් ඇති කරගත්තේ මේ උපාදාන නොකරන தત્ත්වය. එහෙමනම් ඒක හොඳට අපේ හිතේ තහවුරු කරගන්න. මෙහෙමත් ඉන්න පුළුවන් කියලා හිතට හොඳට ඒත්තු ගන්නවන්න යෝගාචරයේ උත්සාහන්ත වේදී. මොකද අපි මේ නොදන්න පැත්තක්. මෙතෙක් කාලයක් අපේ හිත හිතාගෙන හිටියේ, තේරුම් අරගෙන හිටියේ හැම තිස්සෙම එක්ක රූපයක් අල්ලන් ඉන්නවා. එක්ක වේදනාවක් අල්ලන් ඉන්නවා. එක්ක සංඥාවක් අල්ලන් ඉන්නවා. එක්ක මොකක් හරි සංස්කරණ කර කර ඒවත් එක්ක බුලත් පිටක් හපහපා ඉන්නවා. දැන් ඉතින් ඇති වුණා තත්ත්වයක්, අමුතුම තත්ත්වයක්. දැන් රූපයක් ඇසුරු කරන්නේත් නැහැ, වේදනාවක් ඇසුරු කරන්නේත් නැහැ, සංඥාවක් හිතේ ඇත්තෙත් නැහැ. හිත හරීම මේ ප්‍රභාෂවරයි. එහෙමත් නැත්නම් හිත සම්පූර්ණයෙන්ම නිදහස්. හිත හිස් වෙලා තියෙනවා. මොකක්වත් සංඥාවක් දැන් පෙන්නුම් කරන්නේ නැහැ, හිතුවිල්ලක්වත් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයකදී දක්ෂ වෙන්න ඕනේ ඒ තත්ත්වයට වටිනාකමක් දීලා මේකේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ තේරුම් ගන්නගෙන ඒ தત્ත්වය පොඩ්ඩක් හරි තව පවත්වා ගන්න. එතකොට ඇත්තටම යෝගාවචරයේ එහෙම උත්සාහත් දෙද්දී ආයෙත් ගිහලා හිත උපාදාන කරાવી අර තියෙන සක්කාය දිට්ඨියේ ප්‍රබලත්වය නිසා. හැබැයි එයා ඒ හිත උපාදාන කරපු බව සතියෙන් පෙන්නලා දේවි. ආයෙත් ඔන්න ගිහිලා වලේ වැටුණා කියලා. ඉතින් එතකොට ආයෙත් වලෙන් ගොඩ ගන්නවා. ආයෙත් මේ ගිහිල්ලා නරක තැනකයි හේතු උනේ. මෙතන ඉඳලා දැන් හරියන්නේ නැහැ. ආයෙත් සුද්ධ කරලා ගන්න ඕනේ. කියලා ඉතින් උපාදාන වලින් ආයත් හිත නිදහස් කරලා ආයත් ඉතින් උපාදාන වලින් තොරව පවත්තම ආයත් හිත ගිහිලා මොකක් හරි ඔන්න සංඥාවක් අල්ලගන්න. මොකද මේ බැඳි බැඳි ඇලි ඇලි ගිය හිතක් නෙමේක. ඉතින් ආයත් ගිහිලා මොකක් හරි ඇලෙනවා. ඔන්න ඉතින් සතියෙන් පැනලා දෙනවා ආයත් ඔන්න වැඩේ වරද්ද ගත්තා කියලා. ආයත් ඉතින් ඒකත් ඇරියා. ඔන්න ආයත් සුද්ධ කරලා හොදලා උපාදාන නොකරන තත්ත්වෙට ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ උපාදාන නොකරන తත්වය නැවත නැවත හිතේ පුරුදු කළ දේවි. ඒ බඳු తත්වයක් හිතේ දියුණු කළොත් අන්න යාට පවත්වන්න පුළුවන් වේවි. අපි හිතමු විනාඩි 10ක් ඔන්න කිසිවක් උපාදාන නොකර හරිම ශාන්ත බවකින් කිසිම වික්ෂිප්ත බවක් නැතිව බාහිරවත් ඇතුළේවත් හිත පැටලෙන්නේ නැතිව කොහේවත් පිහිටන් නැතිව සැහැල්ලු මනසක් නොබැඳුණු මනසක් පාත්තන්න පුළුවන් தත්ත්වය යට ඇති වෙවි. ඉතින් තව දවස් දැන් මේක දිනු කරන්න අවශ්‍යයි. විනාඩි 20ක් දැන් ඔන්නේ தත්ත්වේ පාත්තුනො. විනාඩි 30ක් ඔය தත්ත්වේ පාත්තුනො. ඔන්න ඔය විදිහට ඉතින් යෝගාචරයේක් මේ විපස්සනාව හරහා දිනු වෙච්ච தත්ත්වය දිනු කරන්න, පවත්වන්න, ඒක හොඳට Tamanට හිතට පුරුදු කරලා දෙන්න, ඒ කියන්නේ විශ්වාසය ඇති වෙන්න කටයුතු කරන්න අවශ්‍යයි. දැන් මේ විදිහට මහා කච්චාන මහරහතන් වහන්සේ ඉතින් මේ ප්‍රශ්නේ निराකරණය කරලා දුන්නා, විස්තර විභාග කරලා දුන්නා. ඊට පස්සේ දැන් උන්වහන්සේ කියනවා මෙන්න මේ විදිහට තමයි මට නම් තේරුනේ මේ බුදුරජාණන් වහන්සේ කියන තියෙන දේ. දැන් ඉතින් ඔබ වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙනුත් මම මේ කියපු එක හරිද කියලා අහන්න. මොකද මගේ පිළිතුර මේ විදිහටම බාර ගන්න එපා. ගිහිල්ලා දැන් බුදුරජාණන් වහන්සේට මම මේ කියපු පිළිතුරත් කියන්න කියලා මොනවා හරි අඩුවක් පාඩුවක් තියෙනවා නම් උන්වහන්සේගෙන්ම දැන් අහන්න කියලා දැන් මේ භික්ෂුන් වහන්සේලාට මතක් කරලා දෙනවා. ඊට පස්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාත් ස්තුති කළා. දැන් බුදුරජාණන් වහන්සේව හම්බෙන්න යනවා. හම්බෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට තින් මේ විස්තරය කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා මගෙන් ඇවිල්ලා ඇහුවානම් මමත් දෙන්න ඔය උත්තරේමයි. පඬිතෝ භික්ඛවේ මහා කච්චානෝ. මේ මහා කච්චාන මහරහතන් වහන්සේ පඬිතෙක්, ප්‍රඥාවන්තෙක්. මහා පඤ්ඤෝ භික්ඛවේ මහා කච්චානෝ. මේ මහා කච්චාන මහරහතන් වහන්සේ මහා වූ, ප්‍රබල වූ, උතුම් වූ ප්‍රඥාවක් සහිත වූ කෙනෙක්. මංචේපි තුම්හේ භික්ඛවේ ඒතමත්තම් පටිපුච්චෙයාත අහම්පිතං ඒව මේවං ව්‍යාකරෙය්‍ය. මගිනුත් ඔබ වහන්සේලා මේක ගැන ඇහුවනම් මං කියන්නේ ඉතින් ඔය උත්තරේම තමයි. යතතම් මහා කංචානෝ ව්‍යාකතං. ඒ මහා කච්චාන සාවින්නාසේ විස්තර කරපු හැටියෙන්ටම තමයි ඉතින් මමත් විස්තර කරලා දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේත් ඒ මහා කච්චාන මහරහතන් වහන්සේට ප්‍රශංසා කරනවා. උන්වහන්සේ කරපු දේශනාව සනාථ කරනවා. ඉතින් එතකොට මේක දැන් බුද්ධ භාෂිතයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේත් දැන් ඉතින් අනුමත කළා. එතකොට අපිට තේරුම් ගන්න තියෙන විශේෂයෙන්ම මේ සූත්‍රය අනුසාරයෙන් අපේ විඥානයේ කොහොමද බාහිර පිහිටවන්නේ නැතිව බාහිර පැලපදියම් වෙන්න නොදී පවත්වන්න. ඇතුළත වුණත් කොහොමද සමාධියක හිර කරන්නේ නැතුව? සමාධියක් තියෙද්දිත් සමාධියෙන් බැහැර වෙලා විඥානේ පවත්වන්නේ කොහොමද? ඊළඟ උපාදාන වලින් හිත තොර වුණාම එතෙන්දි චලිත වෙන්නේ නැතුව, චකිතයක් පහළ කරගන්නේ නැතුව බොහොම නිෂ්කලංකව සාමකාමීව උපාදාන වලින් තොරව හිත පවත්වන්නේ කොහොමද? මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් සෑහෙන ගැඹුරු සිද්ධාන්තමය නුවණක් තමයි මේ සූත්‍රයෙන් අපිට ලබා දෙන්නේ. එහෙමනම් පින්වත්නි, අපිත් මේ කාරණා හොඳින් තේරුම් අරගෙන අපි කරගෙන යන විපස්සනා භාවනාව නිවරදිව වඩන්න, එයින් ලැබෙන ප්‍රතිඵල නිවරදිව සාක්ෂාත් කරගන්න, ඒවා ගැන සැක නොකර තව තව ඉදිරියට දියුණු කරන්න, අද දින ධර්ම දේශනාවෙන් මෙම සූත්‍ර දේශනාවනුත් යම්සේ මඟ පෙන්වීමක්, ධෛර්ය වීමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් මේ පිටුතුන්ට තමන්ගේ භාවනාව සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
බන්දු ජීව මහතා තෙසීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, දරුවන් සරණයි.
ඔව්
ස්වාමීන් වහන්ස, මම මේ දවස්වල පටන් ගත්ත අර කටුකුරුම්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම ධර්ම දේශනාත් අහන්න.
හොඳයි,
එතකොට ඒක දැන් දෙවෙනි ධර්ම දේශනාව මම අන්තිමට අහුවේ. එතකොට ඒකෙදි තියෙනවා මේ දැන් ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් උපද්දාය ඉදං උපද්ජති, එහෙම කියලා.
ඔව් ඔව්.
ඉමස්මින් නිරෝධා,
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති,
ඉදං නිරුජ්ජಂತಿ කියලා.
ඔව් ඔව්.
එතකොට ස්වාමීන් වහන්ස, ඔය කියන්නේ අපේ සිතේ ස්වභාවය. එතකොට ඕක නොතේරෙන නිසා නේද දැන් මේ සියලුම ප්‍රශ්න වෙන්නේ කියන එක? එතකොට දැන් ඔබ වහන්සේ උතන අන්තිමට පැහැදිලි කරපු විදිහට ඒ කියන්නේ ඔය අනිශ්චිත ස්වභාවය, කිසිම දෙයක ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව ඉන්නවා කියලා කියන්නේ එතනදී ඉමස්මින් අසති ඉදං හෝති කියන ස්වභාවයද කියලා, මේ වගේ ස්වභාවයක්ද? එතකොට
ඔව්, එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට සංස්කාර නැත්තම් විඥානයක් පහළ වෙන විදිහක් නැහැ. දැන් සංස්කාර නිසාමයි විඥානයක් එයාගේ තන සකස් කරගන්නේ. සංඛාරපච්චා විඥාන. එතකොට සෑහෙන දුරට සංස්කරණ රාශියක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ. ඒ සංස්කරණ වල තමයි හිත විඥානය ගිහිල්ලා පැටලිලා මුල් බැහැගෙන පළපදියන් ගිලා වාසය කරන්නේ. එතකොට දැන් අපි වඩන විපස්සනාවක් කරහා ඔන්නයේ සංස්කරණ සියල්ල නතර වෙනවා. නතර කරනවා. හිතන සංස්කරණ සියල්ල නතර කරගෙන විසංඛාර වෙච්ච හිතකින් වාසය කරනවා. දැන් රූපයක් දැක්කට යා ඒක සංස්කරණය කරන්න යන්නේ නැහැ. සද්දයක් ඇහුනට ඒක සංස්කරණය කරන්න යන්නේ නැහැ. ඒක ඇහිච්ච මතින් නතර කළා. ඒක මත කතන්දර ගොතන්න, සංස්කරණ කරන්න, අඩු වැඩිය දාන්න මොකක්වත් යන්නේ නැහැ. ගඳ සුවඳක් දැනුනහමත් එහෙමයි. ස්පර්ශයක් දැනුනහමත් එහෙමයි. රසයක් දැනුනහමත් එහෙමයි. හිතට අරමුණක් ආවහමත් ඒ අරමුණ ඉතින් ආපු විදිහටම යනවා. ඒ මත මුකුත් සංස්කරණ කරන්නේ නැහැ. ඉතින් එතකොට ඔන්න ඔය වගේ සංස්කරණ නොකරන හිතක් අපිට තියෙනවා නම් ඒ කියන්නේ විඥානයක බැහැ ගැනීමක් ඇතර නැහැ. සංඛාරපච්චා විඥානං කියන ඒ සම්බන්ධය දැන් බිඳිලා. ඉමස්මින් සති ඉදං හෝති. දැන් සංස්කරණ තියෙනවා නම් පමණයි විඥානයක් තියෙන්නේ. ඒ කියන්නේ බැහැගත්තු සංස්කරණ කරපු සංස්කරණ මත පදිංචි වෙච්ච විඥානයක් තියෙන්නේ සංස්කරණ තියෙනවා නම් විතරයි. ඉමස්මින් අසති ඉදං න හෝති. ඒබඳු සංස්කාර නැත්තම්, ඒබඳු සංස්කරණ නැත්තම් අර සංස්කරණ වල යපිච්ච විඥානයක් එහෙනම් තියෙන්නත් බෑ. ඒ නිසා එතකොට ඉමස්මින් අසති ඉදං න හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. එතකොට මේ සංස්කරණ කමානුකූලව ශේවියාමත් සමගම ඒකේ ප්‍රතිඵලය වෙච්ච ඒක මත යපිච්ච අර විඥානයත් එහෙනම් ශේ වෙලා යනවා. ඉතින් අපිට ඔය ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උපාදා ඉදං උපද්ජති, ඉමස්මින් අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන ඔන්න ඔය ඉදප්පච්චේතාව. පටිසම්පාද න්‍යාය, ඔය පටිසම්පාදයේ කියලා අපි සාමාන්‍යයෙන් දන්නා අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං කියලාගෙන අපි ඔය යන ඒ 12 අංගවල හැම යුගලයකටම දාන්න පුළුවන්. දැන් ඕක තමයි න්‍යායත් ඕක ඔය න්‍යාය තමයි අතිශය වැදගත් වෙන්නේ. ඉදප්පච්චේතා මූලධර්ම. මේ මූලධර්මය අපිට ඕනම මේ යුගලයකට යොදන්න පුළුවන්. දැන් මං යොදලා පෙන්වුවේ සංඛාරපච්චා විඥානං කියන යුගලයක. දැන් අපි හිතට භාවනාවේදී කරන්නේ එකතකින් මෙහෙම කියන්න පුළුවන්. අපි ක්‍රමානුකූලව සංස්කරණ අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනවා. එතකොට ඒ නිසා සංස්කරණ මත පදනම් වෙලා පහළ වෙන විඥානයත් අඩු වේගෙන ෂේ වේගෙන ෂේ වේගෙන යනවා. යම් වෙලාවක අපිට පුළුවන් වුණා නම් සංස්කරණ නතර කරන්න. එහෙමනම් සංස්කරණ මත පහළ වෙච්ච විඥානයක් පහළ වෙන විදිහක් නැහැ. එතකොට අபிසංකත විඥානයක් නැහැ කියලා කියන්න පුළුවන්. කියන්නේ සංස්කරණ තිබුණොත් විතරයි විඥානයක් පහළ වෙන්නේ. දැන් ඔන්න අපි සංස්කරණ නතර කළා. එහෙනම් ඒ බඳු සංස්කරණ මත යැපුණ විඥානයක් දැන් නැහැ කියලා කියන්න පුළුවන්.
ඒ ටිකේ සමහරවිට ඊට වඩා ගැඹුරක් තමයි මම දකින්නේ. මොකද ඒක කෙලින්ම සුජුවම ගත්තොත්ින් මේ සිතේ ඇති ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති කියලා කියන්නේ එතනදී ඇත්තටම මම මුල් වීමෙන්නේ එතනදී සති කියන්නේ දැන ගැනීම වෙන්නේ
නෑ. එතන සති කියන්නේ බන්දුජය මහත්තයා මේ සතියට නෙමෙයි. සති කියන්නේ ඇති කල්හි කියන එක.
ඔව් ඇති කල්හි කියන්නේ ඉතින් ඇත්තටම දැන් එතනදී මට වැටහුනේ දැන් අපි යමක් තියනවා කියලා දැනගන්නේ අපේ සිත හරහානේ. සතිය යද වුණොත්නේ.
ඔව්.
අපි ඒකට අවධානය යොමුුනේ නැත්නම් අපි යමක් දකින්නේ නැහනේ.
හ්ම්.
එතකොට මට හේතුනේ ඒකයි. මොකද ඒක තේරෙන්නේ නැති කමෙන් තමයි අපි මෙච්ච. මොකද අපි භාවනා කරනකොට වුණත් දැන් අපි අරමුණක් අරගෙන ඒ අරමුණ දෙසනේ බලාගෙන ඉන්නේ.
ඔව්.
එතකොට ඒ අරමුණ ඊ ඔක්කොම හැමදේම දැකලා එතකොට ඒ අරමුණ ගැන අපිට يعني අරමුණ අපෙන් ගිලිහි යන්නේ ඔය න්‍යායට අනුවනේ ස්වාමීන් වහන්සේ.
ඔව් එහෙම කියනවා. ඔව්.
එතකොට ඒක නෙමෙයිද දැන් මේ අපේ මේ පිරිසට තේරෙන්නේ නැත්තේ. මොකද එතන තමයි තියෙන්නේ මට නම් හිතන්නේ එකම රහස කියලා.
ඔව් අනිවාර්යෙන්. දැන් අපි ඇත්තටම භාවනාවේදී ඔය පටිච්චසමුප්පාද න්‍යාය දෙවෙනි කොටසට ගන්න හදන්නේ. ඒකේ සමුදය පක්ෂය වෙනුවට නිරෝධ පක්ෂය තමයි අපි දැන් වාසය කරන්න උත්සාහන්ත වෙන්නේ. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන එක තමයි අපි මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. එතකොට යම්කිසි දෙයක් ඇති වෙන නම් යම්සේ හේතුවක් තියෙනවා. අපි කරන්නේ මොකද? ඒ හේතුව ක්‍රමානුකූලව නිරුද්ධ කරගෙන ෂය කරගෙන යනවා. එහෙනම් ඵලයක් හටගන්න දැන් අවස්ථාවක් නැති වෙනවා ඊට පස්සේ.
ඔව්. ඉතින් දැන් ඒ සම්පූර්ණ ටික තමයි අපි භාවනාව තුළදී දකින්නේ කියන එක තමයි මට ඇත්තටම අවබෝධ වුණේ. ඒකයි මට හිතුනේ මේකට ගැළපෙනවා. ඒක ගැන උභාන්සයට ඉදිරිපත් කරා.
ඔව්. ඇත්තටම අර ඒ න්‍යාය ඕන තැනකට දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි ස්පර්ශය දිහා බලාගෙන ඉන්නවා. ස්පර්ශය නිසා ඔන්න වේදනාව හටගන්නවා. ඒත් අපි මේ ස්පර්ශය නිසා වේදනාව හට ගැනීම ගැන හොඳ තීව්‍ර අවධානයකින් වාසය කරනවා. පස්සේ උඩට තේරෙනවා හැමතිස්සෙම මේ ස්පර්ශයක් අවශ්‍යමයි වේදනාවක් හටගන්න කියලා. හොඳට මේ පරිසම්පාදයේ තුල හිත පිහිට ගන්නවා. ඊට පස්සේ හිතන්න දැන් ස්පර්ශ ක්‍රමානුකූලව ෂේ වෙලා ගියා. ඒවැ අපි සංස්කරණ නොකර හිටියා. දැන් ඔන්න ස්පර්ශ නැහැ. එහෙනම් තිය වේදනාවකුත් නැහැ කියලා. එතකොට ඒ නිරෝධ පක්ෂය කෙනෙකුට සමාට තේරෙන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු කෙනෙක් තේරෙනවා මේ උපාදාන තියෙනකොටමයි භව තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ හිත මෙන්න මෙහෙම වෙන්න ඕනේ, මට අරයා වෙන්න ඕනේ, මට මෙයා වෙන්න ඕනේ කියලා. ඉතින් අර යම් හෝ තත්ත්වයක් ඇති කර ගැනීම, යම් හෝ භව තත්ත්වයක් තුල වාසය කිරීම, ඒක වෙන්න නම් ඊට කලින් උපාදානයක් වෙනවා. ප්‍රතියා මොකද කරන්නේ? අපි හිතමු උපාදාන නොකර ඉන්න උත්සාහන්ත වෙනවා. උපාදාන පත්‍යා බහෝ කියන එක වළක්වන්න උත්සාහන්ත වෙනවා. යම් වෙලාවකදී උපාදාන නොකරන තත්වයකට යාපත් වුනොත් දැන් ඉතින් කෙනෙක් ඉඳීමක් සම්බන්ධයෙන්, එයාගේ පැවැත්මක් සම්බන්ධයෙන් හැඟීමක් පහළ වෙන්න බෑ. මම ඉන්නවා, කෙනෙක් ඉන්නවා, පුද්ගලෙක් ඉන්නවා කියලා හැඟීමක් පහළ වෙන්න බෑ. මොකද ඒකට උවමනා කරන උපාදාන සියල්ල නිකන් වැලකිලා ගිහිල්ලා. ඒතර ඒ උපාදාන නොකරන තත්වය සාක්ෂාත් කරා නම් ඔන්නය මේ ඒ තුලින් හටගන්න භව තත්වයත් අපි වළක්ව ගනිමින්, ඒකට අනුග්‍රහ කරමින් අනවශ්‍ය දෙයට උපාදාන අපි තුලින් සක්‍රිය කරන්න යන්නේ නැතිව අර ප්‍රතිපදා තුළින් හදාල දීපු ඒ තත්ත්වය මේ ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙන්න තියෙන්නේ.
එහෙමයි සෝමනාසේ. පැහැදිලි.
හොඳයි හොඳයි.
බාන්සයට විදුක් බව නිවන් බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යා නිධානයට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, නිරීක්ෂණ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. එක පළවෙනි එක තමයි සක්මන් භාවනාවේදී දෙපතුල්වල ස්පර්ශයේ අවධානයට කොට සතිය බලවත් කොටගෙන පරයන්කට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතා ශරීරය සමාන්තරවගෙන හිත කිසි දෙයක් අරමුණු නොකොට ඇවිදීම ක්‍රියාවලියක් ලෙසගෙනත් සිහිය තීව්‍ර නොකොට පරයන්කට යන්නත් පුළුවන්. මේ වඩාත් මේ සුදුසු කුමක්ද ස්වාමීන් වහන්සේ?
දෙවෙනි එක හොඳයි. يعني දෙවෙනි එකේදී ඇත්තටම අර හිතේ සමබරතාවයේ තියනවා. හිතට ඉන්න පුළුවන් බරපතල විදිහට එකක්වත් ඇසුරු නොකර ඒ தત્ත්වය අරගෙන යන්න පුළුවන් නම් පරයන්කේට තවත් ඒ தત્ත්වය වර්ධනය කරන්න පුළුවන්.
හැබැයි ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ක්‍රමෙන් සතිය බලවත් වුණාම පිම්බීම හැකිලිම ඒව මුකුත්ම අහුවෙන්නේ නැහැ. රූපය අහුවෙන්නේ
නැහැ. දැන් සිහිය බලවත් වුණාම හැබැයි යමක් තියෙනවා නම් ඒ ටික අහුවේවි. හැබැයි ඒ දේවල් නිකන් දැන් ගෙවිලා ගිහිල්ලා වගේ තියෙනවා නම් ඉතින් අහුවෙන්නේ නැහැ. ඒකට සිහියෙන් ඉන්නවා. හැබැයි හිත උපාදාන කරන එක වැලකිලා තියෙනවා. දැන් අර වෙලায় දැන් අපි කාලයක් වැඩේ කරගෙන යනකොට දැන් අරමුණු නැතිව නෙමෙයි අරමුණු තියෙනවා. නමුත් හිත දැන් ඒවෙන් අයින් වෙලා ඉන්න පුළුවන් රටාවක් හදාගෙන තියෙනවා. රූප පේුණාට, සද්ද ඇහුණාට, ගඳ සුවඳ දැනුණාට ඒවා ඔස්සේ යන්නේ නැතුව හිත ඉන්නවා තමන්ගේ පාඩුවේ. එයා විවේකයෙන් ඉන්න දැන් පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක වැරදක් නැහැ. ඉතින් අපිට පුළුවන් නම් හිතන්න පරයන්කට ගිහිල්ලා හිත කොහේවත් පිහිටවන්න නැතුව ඉන්න පුළුවන් නම් ඉතින් ඒකේ වැරද්දක් නැහැ. දැන් මුලදී අපි කරන්නේ කොහේ හරි හිත පිහිටවලා ඒ පිහිටපු තැන තියෙන ආදීනව ටික යට වටහලා දෙන්නයි හදන්නේ. හිතන්න දැන් අපි අදත් කතා කළා මුල් කාලෙදී අපි අවස්ථානුකූලව ප්‍රයෝජනෙයි සලකලා මේ කය ඇසුරු කරන හිතක් හදා ගන්නවා කියලා. කායනුපස්සනාදී දර කය ඇසුරු කරන හිතක් හදා ගන්නවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තිනවා. බුදුරජාණන් වහන්සේ කායගත සති සූත්‍රදී විස්තර කරනවා අජ්ජත්තං අජ්ජතිතං චිත්තං සම්තිත්තති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති කියලා. මේ කියන්නේ දැන් ඇතුළතම හිත ඔන්න නතර වුණා. ඇතුළතම යම්කිසි දෙයක් අරමුණු කරගෙන යා වාසය කරනවා. පුටුවක් තියලා වාඩි කරවලා ඉඳෙව්වා වගේ. දැන් ඉතින් ඇතුළතම හිත ඉන්නවා. ඊට පස්සේ ඉතින් එතනින් නතර කරන්නේ නැහැ. මේ ඇතුළත තියෙන යථා ස්වභාවයට පෙන්ලා දෙනවා. මේ රූපයේ තියෙන යථා ස්වභාවය. ඒකේ තියෙන කැළෙන බිඳෙන ගතිය. මෙතන ඝන සංඥාවෙන් ගන්නව වෙනුවට මෙතන තියෙන්නේ රාශියක්. මෙතන කෑලි ගොඩක එකතුවක්. ඉතින් මේ නාන ප්‍රකාර අන්දමින් දැන් මෙයා මේ අල්ලගෙන ඉන්න රූපයේ තියෙන යථා ස්වභාවය පහළ කරලා මේ අවබෝධ කරලා දුන්නාම දැන් මෙතනත් එයාට ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒක තමයි අපි ඒක එතනින් විපස්සනාදි කරලා දෙන්නේ.
සම්බුද්ධ ස්වාමීන් වහන්සේ ළඟට මේ නිරීක්ෂණ ටික පරයන්කේදී ඇතිවන චිත්ත ඒකාග්‍රතාවයන් චලනයන් ටික වේලාවකින් දිස්සන බැවින් එය අතහරිනු. එවිට නැවතත් එවැනි ඒකාග්‍රතාවයන් නැවතත් ඇතිවේ. ඒ වායේද අර ටිකක් වෙලා යනකොට චලනමය ස්වභාවයක් දකිමි. ඊළඟට පරයන්කේදී හෝ සාමාන්‍ය අවස්ථාවලදී ඇතිවන චිත්ත ඒකාග්‍රතාවයන් වලදී විනිවිද ස්වභාවයක් පැහැදිලි බවක් දකිනවා. අභ්‍යන්තර බාහිර බවක් නැහැ. නිකන් කවන්දයක් වගේ මට හිතෙන මුකුත් නැහැ. දැන් මේ ඔළුව හරියම අහුවෙන්නම නැද්ද මන්දා? බාහිරයි අභ්‍යන්තරයි ඔක්කොම එක තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට පසුගිය මාස 5ක් පමණ කාලයකදී අවස්ථා 3කදී සාමාන්‍ය පරිසරයේ වාත ස්තර චලනය වන්නක් මෙන් දැක්කා. ප්‍රමාණ ස්වභාවයක් එක තිබ්බේ. මේක විස්තර කරන්න අපහසුයි. ඊළඟට නිරීක්ෂණය ඕනෑම අවස්ථාවක සම්පන්න ස්වභාවය අරමුණු කළ හැක. එයද අරමුණු කළ යුත්තේ එසේ නැතහොත් සිතට අරමුණු නොගෙන සිටීමද කළ යුත්තේ?
ඔව්, දැන් ඔය දෙකම ප්‍රයෝජන සලකලා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කම්පන චංචල තියෙන ස්වභාවයක් හොඳට නැවත නැවත අරමුණු කිරීම හරහා ඒ කිසිවක් අරමුණු නොකර සිටීමේ හැකියාවක් හිත තුළ ගොඩ නැගෙනවා. අර දේවල් ඇසුරු කිරීම තුළ හිත තේරුම් ගන්න මේවා තියෙන ආදීනම, මේවා තියෙන කැඩෙන බිඳෙන ස්වභාවය. මේවා තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, මගේ පාලනයෙන් තොරවයි මේවා තියෙන්නේ කියන අවබෝධය තමයි යාට එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? යා දැන් ඒවා තිබුණට ඒවා ඇසුරු නොකර දැන් යාගේ නිදහසේ, යාගේ විවේකයක ඉන්න, එකක්වත් උපාදාන නොකර ඉන්න, එකක්වත් ඇසුරු නොකර ඉන්න පුළුවන් හැකියාව දැන් යාගේ හිතේ ඇති වෙනවා. ඒ නිසා ඒ හැකියාව හිතේ පහළ වෙන තුරු අපි අරවා ඇසුරු කළා, ඒ අය තියෙන යථා ස්වභාවය පෙන්ලා දෙන්නත් අවශ්‍යයි. ඊට පස්සේ ඒ අවබෝධය පහළ වුණාට පස්සේ තවදුරටත් ඒව ඇසුරු කරන්න යන්න අවශ්‍ය නැහැ. දැන් ඉතින් හිත විවේක වුණා නම්, උපාදාන නොකර ඉන්න පුළුවන් නම්, අනිශ්චිතව ඉන්න පුළුවන් නම්, ඒ தත්ත්වයට තමයි අනුග්‍රහ කරන්න තියෙන්නේ. ඒ නිසා තමන් බලන්න දැන් මොන වගේ අවබෝධයක්ද දැන් හිතේ තියෙන්නේ. මේවා තවදුරටත් ඇසුරු කරන්න ගියාම හිතට වෙහෙසයිද, නැත්නම් හිත තවදුරටත් කැමැත්තෙන්ම මේ තියෙන ඒවා තියෙන කැඩෙන බිඳෙන ගතිය, අනිත්‍ය ලක්ෂණය දකිමින් වාසය කරනවද? කැමතිනම් හිත ඒ ටික තව ටිකක් බලන්න, අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න, අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න, තව ටිකක් අවස්ථා සලස්සලා දෙන්න. කිසි වරදක් නැහැ. ඔක තේරුම් ගත්ත කියලා වැඩියක් වෙන්නේ නැහැ. මොකද අවබෝධයක් පහළ වෙන්නේ, ප්‍රඥාවක් වැඩෙන්නේ. ඊට පස්සේ ඒකේ යම් පමණකට පැමිණියාම හිතම කියාවි දැන් නම් මට මේ ටික එපා වෙලා, ඔක්කොම නිකන් බොඳ වෙලා, කිසිම රසයක් නැහැ මේවා. එයාටම දැන් ඕනේ තනියෙන් ඉන්න, මුකුත් නොකර ඉන්න. දැන් එයාම කියාවි මට දැන් ඕනේ මුකුත් නොකර ඉන්න කියලා, එයාම කියාවි. එතකොට මුකුත් නොකර ඉන්න දෙන්න.
ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව රම්‍යාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. එදිනෙදා ජීවිතයේදී සහ භාවනාවේදී ඇතිවුණු ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහන්නයි මම මේ ඉදිරිපත් උනේ. මම දැන් හුඟක් උත්සාහ කරනවා මගේ සිත හඳුනා ගන්න. ඒ කියන්නේ මගේ සිත මේ වෙලාවේ රාග සිතක්ද, ද්වේෂ සිතක්ද, එහෙම නැත්නම් මෝහ සිතක්ද කියන එක. මට රාග සිත සහ ද්වේෂ සිත බොහොම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ස්වාමින් වහන්ස. නමුත් මෝහ සිත කියන එක මට, ඒක මොකද්ද මෝහ සිත කියන එක තවම හරියටම පැහැදිලි නෑ. මට තේරෙනවා රාග සිතක් ඇති වෙන්නෙත් මෝහය නිසා, ද්වේෂ සිතක් ඇති වෙන්නෙත් මෝහය නිසා කියලා. නමුත් මෝහය විතරක්ම මුල්ලුණු සිතකුත් ඇති වෙන්න පුළුවන්ද ස්වාමින් වහන්ස?
ඔව් පුළුවන්. දැන් හිතන්න, හිත නිකන් ලොකුවට රාගයකුත් නැහැ, ද්වේෂයකුත් නැහැ, හිත නිකන් හැබැයි විසිරීලා තියෙන්නේ. එක තැනක හිටින්නේ නැහැ. විතරක් තියෙන්නේ මෝහයක්. ඒ කියන්නේ එක තැනක හිටින්නේ නැහැ, අරමුණෙන් අරමුණට පැන 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 යනවා. හිතේ නැහැ කිසි එකලසක්. එතන තියෙන්නේ ඔන්න වික්ෂිප්ත වෙච්ච ගතිය. වික්ෂිප්ත වීම මෝහයට, මෝහයේ එක පැත්තක්.
එහෙමයි.
ඊළඟට තවත් පැත්තකින් කියන්න පුළුවන්, මම ඉන්නවා, මම අරයා, මම අහවලා, මම මෙයා කියලා ඒ මමත්වයේ පහළ වීම, කෙනෙක් පුජ්‍යලයක් වීම කියන එකත් මෝහයේ එක පැත්තක්. ඒතකොට එතන රාගයක් දේශයක් කියලා ලොකුවට නැහැ ගන්න, පේන්න නැහැ. හැබැයි මම ඉන්නවා, මම ඇවිල්ලා අහවලා කියලා අර ලොකු මාන්නක්කාර ගතියකින්, පුජ්‍යල භාවයකින් කටයුතු කරනවා. එතනක් තියෙන්නේ මෝහයක්. එතනක් තියෙන්නේ මෝහයක්. ඇත්තටම අර කිව්වා වගේ මෝහය අල්ලගන්න ටිකක් අමාරුයි. අර රාගයේ, ද්වේෂයේ තියෙන ඒ ටිකක් ගොරෝසු ගතිය පහව ගියාට පස්සේ තමයි ওই මෝහය අල්ලන්න ලේසි. මොකද එතකොට මෙයා කැපිලා, එතකොට මෙයාව විතරක් අපිට කොටු කරලා අල්ල ගන්න පුළුවන්.
එහෙමයි. ඔව්. බොහොම හොඳින් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව පාලිත ඉදපත් කරන්න පුළුවන්.
සයින්නසින් අසර ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
දැන් සයින්නස් මම සාමාන්‍ය වැඩිපුරම කරන්න මේ සක්මන් භාවනාව. මට මේ අදහසක් ආවා ඒක ස්වාමීන් වහන්සේගෙන් අහන්න හරිද කියලා. ඒක සාමාන්‍ය මේ සක්මන් භාවනාවේ සාමාන්‍ය ස්පර්ශ ගොජයක් තමයි ඇති වෙන්නේ පය දෙපයටම. ඊට පස්සේ ඒකට පෙරපස නොවි ආයේ වේදනා ගොජයකුත් ඇති වී නැති වී යනවා. එතකොට මේක අපි දිගටම කරගෙන 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 යනකොට ඊට පස්සේ අපි ඒක මට පේන විදිහට ඊට පස්සේ දැන් අපි ඒක නයිවසනා ක්‍රමයට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ පංච දිපංච විඥාන මේ 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 දිපංච විඥාන වලටත් කියන්නේ ආයතන වලටත් පංච ආයතන පහටත් අර විදිහටම අරමුණු ගෝචර වෙනවා. ගෝචර වෙනකොටම වේදනාවක් ඇති වෙලා නැති වෙනවා. එතකොට ලලු මට්ටමින් අපිට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. බොහෝ විට ඒවා විපාක සිද්ධ වගේ යනවා. ඉතින් මට හිතෙනවා සාමාන්‍යයෙන් මේ කරන ක්‍රියාවලිය එක්තරා විදිහක මේ සිත තත්ත්වගත කිරීමක් කියලා. ඒ කියන්නේ මේ විදිහට තත්ත්වගත කරපුවාම අපේ සිත ටියුන් කරගත්තාම ඒ කායanusasanaවෙන් හෝ මේ සක්මන් භාවනාවෙන් හරි වෙනත් කායanusasana ක්‍රමයකින් මේ තත්ත්වගත කිරීම තමයි අපිට මේ දිගටම අපේ ජීවිතයේ අපිට බොහෝ අවස්ථාවලදී භාවිතා කරමු වෙනකොට ඒ තත්ත්වගත කිරීම හරියට සිදු වුණාම අඩු ගානේ දවසේ ඇහැරලා ඉන්න සුළු කාලයක හරි අපින් වෙන කර්මපත අඩු වෙනවා නේද කියලා. ඒකද මේ ඇති නැතිවීම අන්තිමට සිතට හැම්බෙලා නිකන් පුරුදු වෙනවා ටියුන් වෙනවා ඊට පස්සේ මේක. ඉතින් එහෙම හිතුවොත් වැරදි ස්වාමීන් වහන්සේ
නෑ ඉතින් වැරදි නැහැ මෙහෙම කියත හැකි. දැන් අපේ හිත දැනට වැරදි ප්‍රෝග්‍රෑම් එකක් තමයි දැන් අපේ හිතේ යන්නේ. තත්ත්වගත වෙලා තියෙන වැරදි ක්‍රමයක්. දැන්
මොකද?
නෑ
ඉතින් සෝරි.
නෑ මං කියන්නේ දැන් හිතන්න දෙයක් දැක්කහම මේක හරි ලස්සනයි. මේක දිගට තියෙන දෙයක්. මේක මගේ. කියලා එහෙම හිතන රටාවක් තමයි අපේ හිතට පුරුදු වෙලා තියෙන්නේ. බඳු අන්දමකින් තමයි අපේ හිත තත්ත්වගත වෙලා තියෙන්නේ. ඉතින් කාලයාන්තරයක් තිස්සේ මේ විදිහටම හිතලා ලස්සන රූපයක් දැක ගමයි. ඉතින් මට ඒක ඕනේ. මගේ කරගන්න ඕනේ. ඒක හරි ලස්සනයි කියලා ඒකෙ බැඳිලා. ඉතින් එහෙම ඒක අල්ලගන්න බදාගන්න රටාවක් තමයි අපේ හිතේ පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඔන්න ඔය රටාව ගැන ඒකේ තියෙන ආදීනම ටික ඒකේ තියෙන අපි දුමු අඩුපාඩු කන් ටික එයාට පෙන්ලා දෙන්න. ඉතින් වෙන ප්‍රෝග්‍රෑම් එකක් දැන් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඉතින් එතකොට තත්ත්වගත කිරීමක් කියනට වඩා දැනට වෙච්ච තත්ත්වගත වීමේ තියෙන ආදීනව පෙන්වා දීමක්. ඒකේ තියෙන දුර්වල තැන් පෙන්වා දීමක් අපි කරනවා. හිතන්න යම් වෙලාවක හිත කිසිවක් උපාදාන නොකරන තත්ත්වයකටපත් වුනොත්. ඉතින් මොකක්වත් ඇසුරු නොකරන තත්ත්වයකටපත් වුනොත්. එතෙන්දී අපි මොකක්ද ඒතර තත්ත්වගත උනායි කියලා කියන්නේ? එතකොට අපිට කියන්න
මේ තමයි මේක තමයි අනිශ්චිතභාවය කියලා මට පේන්නේ.
ඒක අනිවාර්යයෙන්ම
ඒක ටියුන් එක වෙනස් කරනවා දැන්
අපි. ඒකට තමයි අනිශ්චිතයි කියන්නේ.
අරක ටියුන් එක වෙනස් කරනවා.
හරි හරි. දැන් එතකොට අනිශ්චිතයි. ඒතර අනිශ්චිත බව තුලත් මේකේ යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා අර කලින් වෙච්ච මේ රත්වගත වීම හරහා. දැන් යාගේ ආශ්‍රව තාම තියෙනවා. අනුසේ ධර්ම තාම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපිට නොපෙනෙන දැනට සක්‍රීය නොවෙච්ච තත්ත්වගත වීම ටිකක් තාමත් මේක යට තියෙනවා. ඒතර ඒ ටිකත් එහෙනම් ගලවලා දාන්න ඕනේ. එතකොට තමයි ඉතින් අපිට කියන්න වෙන්නේ විමුක්ත සිතක්. කිසිම අර වගේ තත්ත්වගත වීමකින් තොරව නිදහස් වෙච්ච හිතක්.
ඔව්. අපි විපස්සනා කරනකොට ස්වාමීන් වහන්සේගෙන් අර වෑය සූත්‍රය වාගේ කොහොමද තනරිල්ල කැවිදිනවා වාගේ අපි එක මේ ආත්මෙන් නෙමෙයි මට වෙන්නේ. තමයි තව අනකින් වෙන්න පුළුවන්. ඇත්තටම අපේ ශ්‍රෝතයට ගඟට බැස්සහම මේක ටික ටියුන් වෙවි. මේවා තියෙන ආධිනව දකින්නවා. එතකොට මේක ඇති නැති වීම දකින්නවා. හේතුඵලවාදී දකින්නවා. ඊට පස්සේ අපි ඕනනම් සමහර විට වෙනත් අපි ධර්මයෙන් දකින්නවා මේවා සමහර විට. එතකොට ඒ වෙනස් වීම සිදුවී කවදා හරි අපි මේක ඇත්ත ඇති සැටිය දකින්නවා. එතකොට අපි ප්‍රපංච කරන්නේ යන්නේත් නැහැ. මේක එතනින් නැතු යනවා. එච්චරයි. ඒ කියන තත්ත්වෙ කවදා හරි මම කියන්නේ මට ඒක හිටවි කියලා. එතකොට සිත කවදාවත් කියන්නේ ඊට පස්සේ මැද හරියේදී ජංක යම ගන්න කියලා. ඒ වගේද අපිත් කරන්නේ ඊතරත් කරන්නේ යම් කිසි මම දැන් සතත කරනවා ටික ටික බලක් කරන්නේ. කන්න ප්‍රමාණය අඩු කරනවා. එතකොට මනස කියනවා නෑඹ චුට්ටක් ආපුවම ඇති. වැඩිපුර කන්න ඕනේ නෑ කියලා එයාව ටියුන් කරගන්නවා. මේ වගේ දෙයක් තමයි මම ඉතින් මට හිතුනේ මේ ස්වාමීන් වහන්සේට. එතකොට අපිට දැන් අර සිත් ඇති වෙනකොට දවාමාන්නේ ඉතින් මේ පංචද්වාරක සිත් වෙනකොට ඒක කොක්කෝම නිකන් විපාක සිත් වාදයෙන්
යන්නේ.
යන්න පටන් ගනී කියලා හිතනවා. ඒක අපේ කර්ම සිද්ධ වෙන්නේ
නෑනේ. සම්පූර්ණ ඇත්ත. මේ කතාව ඇත්ත. එකන අපි කර්ම සිදු වෙන මට්ටම පුළුවන් තරම් අඩු කරනවා. ඒ කියන්නේ අතීත කර්ම මතුවේවි. අතීත කර්ම මත අලුතෙන් කර්ම සකස් කරන්නේ නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා.
ඒයි සයන්. ඒයි සයන්. තත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා සයන්. දැන් මම මේ සක්මනහරහා ධාතු මනසිකාරයේ වඩනකොට මට නිකම් පෙලක් කියලාට හිතට එනවා අර වායු ධාතුවෙන් කකුල උස්සනකොට එහාට යනවා ඒ ඉවෙන දිහක් බැලීම සුදුසු නැහැ කියලා පෙලක් කියලා දෙන එක ඒක නියම හැටියට අර කරත්‍රිසල දම් වාගේ දෙයක් කියලා හිතනවා මට දැනගන්න ඕන දැන් ඒ වගේ දෙයක් දැකීම හොඳ නැහැ නේද කියන එක දැන් ධාතු මනසිකාරයේ වඩනවා නම් සක්මන භාවනාව තුළින් අපි අර
වායු ධාතුවේ මේව හැට මෙහාට යනවා ආයෙව නෙමෙයි නේද බලන්න ඕන ස්වාමීන් වහන්සේ. නෑ ඒ කියන්නේ ඒක ඍජුව අපිට දැනෙනවා නම් කමක් නෑ. හිතන දැන් කකුල චලනය වෙනවා. කකුල චලනය වෙනකොට නිකන් හිතන්න මහත්යාගේ හිත නිශ්ශබ්දව තියෙනවා කියලා. නිශ්ශබ්දව තියෙනවා කියනකොටලා හිත කියවන්නේ නෑ. හිතට පොතේ කරුණු මතක් වෙන්නේ නෑ. හිත මේ ඒ පොතේ කරුණු පොතේ තියෙන සංඥා මතක් කර කර පණින්න යන්නේ නැහැ ඉස්සරහට. හැබැයි මහත්යටම දැනෙනවා මේ චලනයක් සිද්ධ වෙනවා. ඒ චලනයට යම්කිසි මේ ඇතුළතින් එන චේතනාවක් මුල් වෙනවා. ඔය ටික නිකන් මහත්යට පේනවා. එහෙනම් වරදක් නැහැ. එතකොට ඉතින් අර මේ කරත්ත ඉස්සරහින් බදලා නැහැ. කරත්ත පස්සෙන්ම තමයි ඉන්නේ. ඒ කියන්නේ අත්දැකීමට මුල් තැන දෙන්න ඕනේ.
ඒතර ඒ නයිකුත අපති ජෝවාය පටි වල තියෙන ඒ ගුලිය වෙනස් වීම නේද බලන්න තියෙන්නේ.
කමක් නැහැ. ඔව් දැන් තමන්ට ඔව් විවිධ විදිහට වැටෙන්න පුළුවන්. මේ වැටෙන ආකාරය හොඳට තේරුම් ගන්න උත්සාහන්ත වෙන්න. කොහොමද මේවා එකිනෙකට එක්ක උදව් කරන්නේ? කොහොමද මේවා එක්කෙනෙක් ඉස්සරහට එන්නේ? ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ? ඒවයෙත් කොහොමද වෙනස් වීමකට ලක් වෙන්නේ කියලා ඉතින් ඒ තමන්ට පේන දේ තුලින් තමයි අවබෝධය ගොඩනගා ගන්න තියෙන්නේ. මොකද දැන් ඉස්සක් වෙලාවට වෙන්නේ දැන් අපි ඔය වගේ දේවල් කරද්දී අපි අර අහලා තිබිච්ච දැනුම පොතේ කියවපු දේවල් ඇවිල්ලා එයා ඉස්සරහට පැනලා ආන්න මේක මෙහෙමයි වෙන්නේ මේක මෙහෙමයි වෙන්නේ කියලා තාම වුණෙත් නැහැ අපිට තාම දැනුනෙත් නැහැ එහෙම දෙයක් එයා ඉස්සරහට පයින්න ගන්නවා ඒක නතර කරගන්න අවශ්‍යයි
ඒසයන්ත් තිරුවන් සරණයි බොහොම පින් සවිනාසෙට තිරුවන් සරණයි
ඉතකද හම් ගැටලුව ලාලනීට ඉදිරිපත් කරන්න පුළුවන්
ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
සෝරි මේ ලලනි නෙමෙයි මේ කතා කරන්නේ බන්දු ලලනි හස්බන්ඩ් ඒ ෆෝන් එක යූස් කළා.
හරි.
මම මේ අද ධර්මදේශනාවට සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ.
ඔව්.
අහන්න ස්වාමීන් වහන්සේ.
ඔව් අහන්න.
දැන් සමාධියට ඇවිල්ලා සතිය පිහිටවලා දැන් අද කියන විදිහට ඊට පස්සේ ඒ ධානයට යම උපාදානයකට ඇලීම නිසා ඒ ධානයෙන් එතකොට ඒ ඇලීම ඒ උපාදානයම කාම ඡන්දයක් වෙනවාද කියන එක එහෙම වෙනවා නම් එතනින්ම ඒ ධානයක් නැති වෙලා එතකොට කාම ඡන්දය ඇති වෙනවා කියන්නේ පංච නිවරණ ඇති වෙනවා ඒක නිසාම සමාධියක් නැති වෙනවාද
නෑ එහෙම කියන්න බෑ
කියනවාද කියන එක
නෑ එහෙම නෙමෙයි එතෙන්දී අතරම ධාන මට්ටමේදී අපි අර මහත්යත් කිව්වා වගේ නීවරණ පහම පැත්තක කරලායි තියෙන්නේ. ඒවා දුර්වල කරලායි තියෙන්නේ. ඒතර කාම ඡන්දයක් ඇති වෙනවා කියලා කියන්න බෑ. හැබැයි හිත යමක් උපාදාන කරලා තිනවා කියන්න පුළුවන්. ඒතර දැන් අපි හිතන්න දැන් ධාන මට්ටමකදී රූපාවචර ධානයකදී අපි මේ කතා කරන්නේ සාමාන්‍ය කාම ලෝකයේ නෙමෙයි. ඒතර රූපාවචර මට්ටමක් කතා කරන්නේ. ඒතර එතනත් හැබැයි රූප රාගයක් තියෙනවා. ඒතර ඒ රූපීය දැනෙන සූක්ෂම අන්දමේ කායික මානසික සුවයට හිත ඇලෙන්න පුළුවන්. ඒක උපාදාන කරන්න පුළුවන්.
ඒ ස්වාමීන්.
ඔව්.
බොම්පින්.
හොඳයි.
නම් මට හිතලා තිබුණේ මේක අර සතියේ ඉන්නකොට වගේ.
ඔව්.
මම උපාදානයක් කිව්වම ඒකෙන් සාමාන්‍ය උපාදානයක් සාමාන්‍ය දේවලට ඇති වෙන පත්‍යාණේදී වෙන්නේ වැඩිය වෙනස්
ඊට වඩා සූක්ෂම ඊට වඩා සූක්ෂම අන්දමේ උපාදානයක් වෙන්නේ.
ආ ඔව් ඔව්. ඔම් පින්හා ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්.
සන්නාස මේ දුක ගැන පොඩි ගැටලුවක් තියෙනවා සන්නාස, පොඩ්ඩක් निराකරණය කරගන්නයි කතා කරේ. දැන් සන්නාස දුක කිව්වහම වේදනාවක් එතන තියෙනවා. දුකක් දැන් උපදීම දුකක් කියලා අපි ගත්තත් අනිත්යෙන්ම වල දුකක් කියලා ගන්න පුළුවන්ද සමනාසය? කියන්නේ විඳින වේදනාවක් තියෙනවා. සමහර විට වේදනාවට අමනාප ගතියක් උත් වෙන්න පුළුවන්. අරමුණේ හිටියන ඒ කියන්නේ අරමුණට අමනාප සිත එන්න පුළුවන්. ඊට වඩා දෙයක් ඇතර තියෙනවා සමනාස.
ඔය ඊට වඩා දෙයක් ඉතින් අපේ තියෙන මෝඩකමට ඉතින් අපි හදා ගන්න පුළුවන්. ඒ කායික වේදනාව මත අපි මානසික වේදනාවක් හදා ගන්න පුළුවන්. ඒක තමයි පුළුවන් තරම් අඩු කරගන්න කියලා කියන්නේ. එතකොට කායික වේදනාව ඉතින් අපිට නවත්තන්න බෑ. ඒක තියේවි. පුළුවන් ද අපිට එපමණකින් අතර කළා ඒක මත මානසික වේදනාවක් මානසික දුකක් හදා ගන්න නැතුව අපේ පාඩුවේ ඉන්න පුළුවන්ද?
එහෙමයි සමනාස. දැන් එතනට දැන් මම ඔයක ගොඩක් මේ දවස් කීපයක්ම ඔබ දුක පොඩොත් ගැන පොඩක් විමසුවා. ඉතින් දැන් එතකොට සමහර විට දැන් මට මගෙම සමහර වෙලෙට ඔය දුක දන්නේම නැද්ද, දුක දැකලාම නැද්ද එන්නේ එහෙම කියලා ආපස්සට ගිහින් බැලුවා. එතකොට ඉතින් අර අපි අඬපු අවස්ථා තියෙනවා කියලා එතෙන්ට යන්න පුළුවන්. හැබැයි ඉතින් එතනත් ඒ විඳපු වේදනාවක් තිබුණා. නමුත් ඒක දුකට ඇඬුව නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ අරමුණට අමනාපයක් එක්කලා ඇඬුව මිසක් දුකක් එතනත් තිබිලා නැහැ කියලා හිතෙනවා. අද නෙමෙයි එතත් එහෙම
නැති දුක කියන්නේ දුකක්
අපි අඬන විදිහක් ගත්තා.
නැති වේදනාව කියන එක ඉතින් අපි එතන දුකක් කියලා තමයි සලකන්නේ වෙන්නේ. දැන් ඉතින් කොහොමද ඉතින් දැන් ඔය දුක කියන එක ලොකු පරාසයක්. දැන් අපි මේ මුළු කයම දුකක් විදිහට තමයි සලකන්නේ. වේදනාව සියල්ල දුකක් විදිහට සලකන්න පුළුවන්. හිතේ පහළ වෙන සංඥා සියල්ල දුකක් විදිහට සලකන්න පුළුවන්. වෙනත් වශයෙන් කියනවනේ ඒකට ඇති කරගන්නා උපාදානය නිසා දුකක් පහළ වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් උතන කොහේ මොකක් හරි දෙයක් උපාදාන වෙලා තියෙනවනේ. එක්කෝ රූපීය කයක් භෞතික දෙයක් උපාදාන වෙලා තියෙන්න පුළුවන්. එතකොට එහෙනම් දුකක් පහළ වෙන්න පුළුවන්. නැත්නම් වේදනාවක් ඒකක් අල්ලගෙන ඒක බදාගෙන ඒක උපාදාන කරගෙන ඉන්න පුළුවන්. එතකොට ඉතින් දුකක් පහළ වෙන්න පුළුවන්. නැත්නම් සංඥා ගොඩක් අල්ලගෙන උපාදාන කරගෙන ඉන්න පුළුවන්. එතකොට දුකක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතේ පහළෙන යම්කිසි සංස්කාරයක් නැත්නම් හිතේ පහළෙන යම්කිසි චිත්ත ස්වභාවයක් ඒක අල්ලගෙන ඒක උපාදාන කරගෙන ඒක මත පිහිටගෙන ඉන්න පුළුවන්. එතකොටත් දුකක් පහළ වෙන්න පුළුවන්. එතකොට මේ උපාදානස්කන්ධ පහම තමයි දුකක් කියලා කියන්නේ.
වේදනාවක් තියෙනවා. ඒක අපි සැප දුක කියලා ලේබල් කරලා තියෙන එක ඇත්ත. නමුත් එකම වේදනාවක් විදිහට ගත්තොත් වේදනාවක් තියෙනවා. ඒක 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 විඳින එකකුත් තියෙනවා. නමුත් දුකක් එතන
තේරෙන්නේ
අපිට ලේබල්
කරන විදිහත් ඒකට අපි බලන විදිහට. දැන් එතකොට අපිට කෙනෙකුට සැප වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක් වෙන්න පුළුවන්. කෙනෙකුට දුක් වේදනාවක් තව කෙනෙකුට සැප වේදනාවක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් වේදනාවක් තමයි. ඉතින් හැබැයි ඕක උපාදාන නොකර සිටිනවා නම් දුකක් පහළ වෙන්න විදිහක් නැහැ. වේදනාව වේදනාව වශයෙන් තියේවි. එච්චරයි.
ඇතිලා
නැතිලා යනවා. එයා යාගේ පාඩුවේ ඇතිලා නැතිලා යනවා. අපි අපේ පාඩුවේ ඉන්නවා. එතකොට ඉතින් දුකක් පහළ වෙන්න විදිහක් නැහැ.
ඒක තමයි දුකක් කියලා දුකක් කියලා ගන්න තැනක් නැහැ. වේදනාවේ තියෙන අමනාප භාවය හෝ මනාප භාවය තියෙනවා. ඒ නිසා අපි ලේබල් කරනවා ඒකට සැපයි දුකයි කියලා ලේබල් කරනවා. ඒ වුණාම දුකක් එතන.
ඊට පස්සේ හිතන්න දැන් අපි ඒක දැන් ඒ ලේබල් කරන එක අඩු කළා. ඊට පස්සේ ඒකට ඔහේ යන්න ඉඩ ඇරියා. අපි ඒව කරේ තියෙන නිකන් දැන් විරාගී බවක් තියෙන. එහෙමනම් ඉතින් එන්නේ දුක අඩු වෙනවා. අපි සතිපට්ඨානේ වඩන්න අනිවාර්යෙන්ම දුක අඩු වෙන්න ඕනේ. මොකද අපි 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 ක්‍රියාත්මක වෙන්නේ දුක්ඛ සත්‍ය තුළ. දැන් මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා වඩන්නේ දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය කියන ඒරියාස් දෙකේ. ඔන්න ඔය මේ අපි තමු මේ ක්ෂේත්‍ර දෙකේ තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒක තුල අපි ක්‍රියාත්මක වෙන්න දුක්ඛ සමුදය අඩු වෙනවා. ඒ කියන්නේ ඒවට තියෙන තණ්හාව, ඒවට තියෙන බැඳීම, ඒවට තියෙන ඇලීම ඒක අඩු වෙනවා නම් එහෙනම් දුක්ඛ සමුදය අඩු වෙන්න ගන්නවා. ඒක අතහැරෙනවා. හේතුව අතහැරෙනවා. ඊට පස්සේ එහෙනම් දුක්ඛ නිරෝධයකට තමයි යන්නේ හිත. දැන් ඉතින් දුක ලොකෝට හටගන්නේ ඒක නිකන් හට අරගත්තේ කොහේ වැය වෙලා යනවා. ඒක උපාදානයක් නොවන නිසා. එතකොට දුක අඩුවීමක හිත පිහිටනවා. දුක්ඛ නිරෝධයක හිත පිහිටන්න ගන්නවා.
එහෙමයි සමනස්. දැන් එතකොට සමනස් දැන් අමනාපයි මනාපයි කියලා ඒක නැහැම කියලා මම කියන්න කැමති නැහැ. සමහර තැන්වල ඇති. නමුත් බොහෝ විටේ අමනාප මනාපටත් වඩා අර වේදනාවක් දැනෙනවා. ඒක හරි විඳින බව දන්නවා. එතකොට සමනාසයේ අමනාපකට ආයේ ලේබල් ගහන්න යන්න ඕනද? සද්දන කර ආයේ අම්පෙන් ගහන්න ඕන ලේබල් එකක්
නැහැ.
දුකක් කියලා දැනෙන්නේ නැහැ එතකොට සමනාස.
ඔව් ඉතින් දුකක් අවශ්‍ය නැහැ. යන්න දෙන්නයි තියෙන්නේ. මේකට ඔහේ යන්න දෙනවා. එතකොට ඒකනේ දැන් අපි කියන්නේ. දැන් දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ ඒව පෙන්නන මේ මේකේ. ඒ කියන්නේ අපි දැකපු දේ ඒ වතින් අතර කරනවා. ඇහුණ දේ එතනින් ඉවරයි. නාසයෙන් දිවට කයර දැනෙච්ච දේ එතනින් ඉවරයි. හිතට ආපු සිතුවිල්ල එතනින් ඉවරයි. එහෙමනම් මොකද වෙන්නේ? අපි ඒකෙත් නැහැ, මේකෙත් නැහැ, අතරමැද්දත් නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? ඒසේ වන්තෝ දුක්ඛස්ස. එහෙනම් මේකම තමයි දුකේ කෙලවර. ඒ කියන්නේ දුකක් තියෙන්න බෑ. අපි මේ විදිහේ ප්‍රතිපදාවක් නම් අනුගමනය කරන්නේ. එහෙමනම් අපි විඳින දුකක්, අපේ හිතේ දුම්නසක්, අසතුටු වීමක්, අපේක්ෂා භංගත්වයක් එහෙම පහළ වෙන්න විදිහක් නැහැ. දුකේ කෙලවරේ තමයි අපි වාසය කරන්න උත්සාහවන්ත වෙන්නේ. මම එක් හදන්නේ නැතුව, පුජ්‍යලේ හදන්නේ නැතුව, එතන ගිහිල්ලා පදිංචි වෙන්නෙත් නැතුව, මෙතන පදිංචි වෙන්නෙත් නැතුව, අතරමැද පදිංචි වෙන්නෙත් නැතුව, එකක්වත් උපාදාන නොකර වාසය කරනවා නම් මෙයම දුකෙහි කෙලවරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එහෙමයි සමහර සිතින් දැන් මේ දුක නැති දුකක් තාම
මේවා කරන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දුක නැති වෙන ප්‍රතිපදාවක් තමයි වඩන්නේ.
හරි සමහර ගොඩක් ඉන්සිඩ් වෙනවා සමහරවිට පැහැදිලි. මොකද මට දුක තේරෙන්නේ නැද්ද? මම දුක අඳුරන්නේ නැද්ද කියන තැන්වලට ආයෙත් තින් වගේ මේවා කරා. මොකද අර ඒකත් එක්කලා නා උභාන්සි කියපේක බොහොම පැහැදිලි. ගොඩක් ඉන්සිඩන් සමන තවත් එක දෙයක් වෙන සමනස ධර්මයේ තුල තියෙනවා සමනස. මම දන්නේ නැහැ, මං හරිද දන්නේ නැහැ. ඒක තුනක් එකට සම්පාත වෙන ගතියක් මොකක් හරි එහෙම තියෙනවා සමනස. ඒ කියන්නේ දැන් අර උභාන්සියේ මේ මොකද්ද උද්දේශ විභංග සූත්‍රයේ අර මේ විස්තර කරේ සමනහංස මේ බාහිර අරමුණකට හිත විසිරෙන්නේ නැතුව ධානයකට හිත ඇලෙන්නේ නැතුව විඥානේ මමයි කියලා හඟින්නේ නැතුව ඉන්නකොට ජාති ජරා දුක්ඛ ඒක ගැන කිව්වනේ. ඒ තුන සම්පත හරියටම ඒ කියන්නේ ඒක අවබෝධයේ වචනේ තේරුමෙන් ඒක කියනකොට හරි හිතනකොට හරි මහ ශුන්්‍යතාවයක් වෙනවා සම්මාසය.
ඔව් වෙන්න පුළුවන්.
ඒ තුනේ.
ඔව්. ඒක දැන් අතරම දැන් ඉතින් ශුන්්‍යතාවය කියලා කියන්නේ දැන් ශුන්‍යතාවය කියන්නේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ශුන්‍යතාවයට දෙන අර්ථකථනය තමයි සත්වපුජ්‍යල භාවයකින් ආත්මයකින් තොර ස්වභාවය කියන එක. ඒතර සත්වපුජ්‍යල භාවයකින් ශුන්‍යයි. ඒතකොට දැන් අපි අතන කෙනෙක් හදන්නෙත් නැහැ, මෙතන කෙනෙක් හදන්නෙත් නැහැ. එහෙමනම් ධානයක ඇලිලත් නැහැ, උපාදාන නොකරන තත්වයකුත් හිතේ තියෙනවා. එහෙමනම් ඒතර කෙනෙක් හදන්න කියලා තැනක් නැහැ. භව තත්වයක් හදන්න විදිහක් නැහැ. එහෙමනම් අන්න ශුන්‍යයි. ශුන්‍යතාවයක් තියෙනවා.
එහෙමයි සම්සේ ඒක හිතනකොට ඒක හරි තේරුමෙන් හිතනකොට එකපාරක් හිතුව හැකි දෙවෙනි පාරක් හෝ තුන්වෙනි පාරක් හිතන්න දෙයක් නෑ. එතන සම්පූර්ණම ලකෝ ශුන්‍යතාවයකට එතන එනවා. ඒක අර උභාන්තිකෙන් මම ඇහුවේ අර තුනක සමපාතයක එහෙම ධර්මයේ මුකුත් විස්තරයක් නෑ සම්මහන්ස.
ඔව් තුනක සමපාතයේ කෙසේ වෙතත් ඉතින් අපිට කියන්න පුළුවන් අර එතනත් නෑ මෙතනත් නෑ අතර මැදත් නෑ කියලා බුදුහාඳුරෝ ඉතින් අර ඒ විදිහට මේක අර මේ නිරවුල් කරලා දෙනවා. නේව හුරං න උභේ මන්තරේ නේව ඉද නේව හුරං න උභේ මන්තරේ. මෙතනත් නෑ කෙනෙක්, මෙතනත් කෙනෙක් හදලා නෑ, අතනත් කෙනෙක් හදලා නෑ, මේ දෙක අතරත් කෙනෙක් හදලා නෑ. එතකොට මේ සියල්ල ඒ මම හදන්න පුළුවන් තැන්වලින් කෙනෙක් පුජ්‍යල භාවයක් හදන්න පුළුවන් තැන්වලින් ඔන්න නිදහස් කරලා දාලා. ඒ ඒ ඒ අවස්ථා තුනම ඒ අන්තයයි මේ අන්තයයි මැද අන්තයයි කියන අන්ත තුනම එහෙනම් අතහැරලා. දැන් මේ මජ්ජේ සූත්‍රයේදී කතා කරන්නේ උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. උභවන්තේ විදිත්වාන අන්ත දෙක දැනගත්තා. අපි තු අතීතාන්තේ දැනගත්තා, අනාගතාන්තේ දැනගත්තා. ඊට පස්සේ ඒක දැනගෙන ඒක අතහැරුණා. මජ්ජේ මන්තා නලිප්පති. ඊට පස්සේ මධ්‍යේ අන්තයක් තියෙනවා. ඒක තමයි අපි තු වර්තමානයේ කියලා කියන්නේ. ඒකෙත් නුවණින් වාසය නොකර ඉන්නවා. ඒකත් නුවණින් අපි තුම ඇසුරු නොකර ඉන්නවා. උපාදාන නොකර ඉන්නවා. ඉතින් එහෙම එහෙම බැලුවොත් අන්ත තුනක් තියෙනවා. අන්ත තුනම කොහොමාරි ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් කරහා අත්හැරලා දාලා තියෙනවා.
එහෙමයි සාමනාත් ගොඩක් පිං සිද්ධ වෙනවා සාමනාහසේනා. තිරුවන් සරණයි සාමනා සුභාසිරි නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි සාමනා.
හොඳයි.
ඊළඟ දහම් ගැටළු යෝෂි ඉදිරිපත් කරන්න පුළුවන්.
තිරුවන් සරණයි ගත් ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්ස මට අද දේශනාවෙන් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අද සූත්‍රයේ අන්තිම හරි වගේ සඳහන් වුණානේ ස්වාමීන් වහන්ස, උපාදානයේ නැති ස්වභාවය හිතේ පවතිනකොට අපිට රූපයේ විපරිණාමය අනිත්‍යතාවය ඇති වෙනකොට විඥානයේ වැටීමක් ඇති වෙනවා කියලා.
විඥානයේ වැටීමක්?
ඔව් ඒ වගේ අදහසක් තමයි මට තේරෙන්නේ
ස්වාමීන් වහන්සේ රාමකම හරියට
සඳහන්
වුණේ. නෑ එහෙම එකක් නැහැ. يعني මේ දැන් මම ආයෙත් පෙන්වන්නම් මේ මේක. දැන් අන්තිම හරියදී එන්නේ අර ධ්‍යාන පැත්ත ගැන කතා කළා. ඊට පස්සේ තියෙන්නේ උපාදාන මුකුත් නොකර ඉඳද්දී හිත අපේ ඇතුලේ ලොකු සක්කාය දිට්ඨියක් තියනවා නම් ඒ උපාදාන නොකරන තත්ත්වේ වාසය කරන්න බෑ. ආයෙ ගිහිල්ලා මොකක් හරි ආ උපාදාන කරනවා. හරි. ඊට පස්සේ අපේ මේ සක්කාය දිට්ඨිය නිසා ඊට පස්සේ අපි හිතන්න ක්‍රමානුකූලව අවබෝධය තුළින් ඒ ටික වළක්වා ගනිමින් ගියොත් ඔන්න උපාදාන නොකරන තත්ත්වය තුළ වාසය කරන්න පුළුවන්. ඉතින් චකිතයක් තැති ගැනීමක් පහළ නොවි උපේක්ෂාවෙන් එතන ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ සිංහල පරිවර්තනයේ තියෙන්නේ රූප විපරිණාමය අනුව වැටෙන විඥානය නොවේ කියලා ස්වාමීන් වහන්සේ.
මොකද්ද ඒ? වයි මම කෙලින්ම මේ පාලියකින් ගියේ න රූපස්මින් වා අත්තානම් තස්සතං රූපං විපරිණමති අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාම අඤ්ඤතා භාවෙන නච රූප විපරිණාම පරිවත්ති විඥානං හෝති. දැන් මෙහෙමයි. දැන් හිතන්න අපි මොකක් හරි දෙයක් අපිදම අපේ කය අපි අල්ලන් හිටියා. දැන් මේ කය අල්ලගෙන ඉන්නේ, කය මම කියාගෙන ඉන්නේ, කයට පුදුමාකාර ආදරයක් තියෙන්නේ. ඉතින් ඔන්න මොකක් හරි වෙලා කයට ලෙඩක් හැදුණා. දැන් එතකොට මොකද වෙන්නේ? ඉතින් කය අල්ලගෙන හිටිය මනුස්සයාට දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක්. දැන් මේක මට ඕන විදිහට දැන් තියාගන්න බෑ. මේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ කියලා ඉතින් අර කයේ විපරිණාමය යට ලොකු ගැටලුවක් වෙලා. ඒකෙන්ම දැන් හිතේ ලොකු චකිතයක් පහළලා බයක් පහළලා මම මැරෙයිද කියලා බලනවා. කය කඩන් වැටෙයිද කියලා බලනවා. දැන් ලොකු හිතේ වික්ෂිප්ත බවක් ඇති වෙලා. මොකද මේ කය දැඩිව ග්‍රහණය කිරීම නිසා ඔය දෙයම වේදනාව වලට වෙන්න පුළුවන්, සංඥා වලට වෙන්න පුළුවන්, සංස්කාර වලට වෙන්න පුළුවන්, විඥාන වලට වෙන්න පුළුවන් කියන එක තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ. එක එක ස්කන්ධයක් අරගෙන මේ අන්තිමට තියෙන්නේ රූප විපරිණාමය හරහා, නැත්තම් මේ වේදනා විපරිණාමය හරහා, මේ කුමක් හෝ දෙයක විපරිණාමය වෙනස් වීම හරහා, ඒක අන්‍ය ස්වභාවයකට පත්වීම හරහා හිතේ චකිතයක් පහළ වෙනවා. ඒක අපි කොයිතරම් දුරට අල්ලගෙන ඉන්නවාද කියන කාරණේ මත දැන් අවබෝධයෙන් අපි දන්නවා නම් මේවා කොහොමත් විපරිණාමයට ලක් වෙනවා, කොහොමත් මේවා අනිත්‍යයි, මගේ පාලනයෙන් තොරයි කියලා ඒබඳු අවබෝධයක් නම් තියෙන්නේ. ඒවා වෙනස් වුණා කියලා මෙයා කම්පාවකට ලක් වෙන්නේ නැහැ. මෙයා දන්නවා මේවා කොහොමත් කැඩිලා බිඳලා යනවා, කොහොමත් මේවා අනිත්‍යයි කියලා ඉන්නේ අවබෝධය ආගාව තියෙනවා. එහෙමනම් අන්න පරිතස්සනාවක් පහළ වෙන්නේ
නැහැ.
විපරිණාමය කොහොමත් වෙනවා. නැයි උපරිණාමය ඇවිල්ලා ඒගොල්ලන්ට අදාළ දෙයක්. ඒක අපි කරන එකක් නෙමෙයි. මේ දැන් රූප විපරිණාමෙන්ද ලක්වීම, වෙනස් ස්වභාවයෙන් ලක්වීම තමයි ඒකේ යථා ස්වභාවය. ඒක කොහොමද ඉතින් ඒගොල්ලෝ වෙනස් වෙන්නේ? වේදනා කියන જાතිය අපි වෙනස් කරනව නෙමෙයි. ඒගොල්ලෝ කොහොමද වෙනස් වෙනව? ඒක තමයි ඒගොල්ලන්ගේ යථා ස්වභාවය. අපිට ඒක පේනවා, අපිට ඒක දැනෙනවා, අපි ඒක නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කිරීම හරහා අපි තේරුම් ගන්නවා මේගොල්ලෝ වන් කියන දේ අහන්නේ. ඒගොල්ලන්ගේ යථා ස්වභාවය තමයි අනිත්‍ය වීම, අනිත්‍යත්වයට පත් වීම, විපරිණාමයකට ලක් වීම තමයි ඒගොල්ලන්ගේ යථා ස්වභාවය. ඉතින් මට බෑ මේගොල්ලන්ව පාලනය කරන්න කියලා අපි තේරුම් ගන්නවා.
දැන් මේ අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට ප්‍රත්‍යක්ෂව පෙනෙන මේ රූපවල විපරිණාමය අනිත්‍යතාවය ස්වාමීන් වහන්සේ දැන් එහෙම පෙනෙන්න ගත්තහම ඒකට පුරුදු වෙලා ඒ ස්වභාවයෙන්ම දිගටම ඉන්නවා කියලා දැනෙන තත්ත්වයක් ඇති වෙනවනේ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ උපාදානයේ නිසා හැමතිස්සෙම උපාදානයේ ඉන්න නිසායි මේ අනිත්‍යතාවය පෙනෙන්නේ නැත්තේ. හැබැයි දැන් මේ අනිත්‍යතාව දැන් අනිශ්චිත ස්වභාවයේ ඉන්න ඉන්න ඒ තත්ත්වයේ ඉන්න කාලය වැඩි වෙනකොට මේ අනිත්‍යතාවය නිරන්තරයෙන්ම පෙනෙනවානේ. දැන් ඒක තමයි සිතේ සාමාන්‍ය ස්වභාවය වෙන්නේ.
වෙන්න පුළුවන්.
ඒක නිකන් පෙරලීමක් වගේ එහෙම වෙන්න පුළුවන් ස්වාමීන්
වහන්සේ. නෑ එතෙන්ද මෙහෙමයි. දැන් අපිට දැන් ඕනේ නම් ඔය අනිත්‍ය ස්වභාවය දකිමින් වාසය කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ඒක එහෙම වෙනවා තමයි. ඉතින් මට ඒක ගැන මේ හිතේ මොකක්වත් ඒ කියන්නේ අපි ඒකෙන් දුකක් ගන්න නැතිව ඒක ඉතින් කොහොමත් දුකයි. මට මගේ පාඩුවේ ඉන්න පුළුවන්. දැන් ඒ අනිශ්චිතව වාසය කරද්දී හිත මොකක්වත් ඇසුරු කරන්නේ නැහනේ නේද? ඒතර මුකුත් ඇසුරු මුකක්කත් ඇසුරු නොකරන තත්වයේ දුකක් තියෙන්න බෑ. ඒතර මුකක්කත් ඇසුරු නොකරන තත්වයේ හිත පවතිනවා නම් ඉතින් ආ දන්නවා මේ ඇවිල්ලා කොහොමත් බාහිර තියෙන සංස්කාර කියන ඒවා අනිත්‍යයි. මම ඒව ඇසුරු කරන්න යෑම තේරුමක් නැහැ. මම ඉන්නවා මගේ පාඩුවේ. මම ඉන්නවා විවේකයෙන් කියලා එයා ඒතරම ඒ මොකක්ද ඒකට කියන්නේ අසංකත තත්වයක් තමයි එහෙමනම් ඇසුරු කරනවා කියලා කියන්නේ. සංස්කරණයට ලක් වෙන හේතුප්‍රත්‍යයෙන් හටගත්ත කිසිවක් ඇසුරු නොකර ඉන්න දැන් ඉතින් හිත උත්සාහවන්ත වෙනවා.
ඒ ඒක සාමාන්‍ය ස්වභාවය වගේ ඒ කියන්නේ ඕනම වෙලාවක ඒ තත්ත්වයට යන්න පුළුවන් හැකියාවක් ඇති වෙන්න
පුළුවන්. ඒක
සාමාන්‍ය ස්වභාවය
වගේ. ඔව් ඒක ඇති කරගන්න ඕනේ අපි. ඒ කියන්නේ දැන් අපිට මුලදී ඒක බෑ. හිත අපි අර වගේ නුවණක් කරහා ගිහිලා විපස්සනාවක් කරහා ගිහිලා අභ්‍යාස කරලා තමයි හිත යන්තම් එතෙන්ට ගත්තේ. හැබැයි ඉතින් ඒක නැවත නැවත බහුලීකృత කරනවා. ඒක ඉතින් තව තව වැඩි වැඩියෙන් පවත්වන්න උත්සාහන්ත වෙනවා. දේතර පවත්වන්න දැන් ඉතින් හිත අඳුන ගන්නවා මේ ඉඳලා තියෙන්නේ මහා මේ නරාවලක ඉඳලා තියෙන්නේ පුදුමාකාර දුකක ඊට වඩා මේ ඉන්න පුළුවන් සැහැල්ලුවෙන් මට මේ ආතතියක් ගන්න නැතුව ඉන්න පුළුවන් මට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් විවේකයෙන් ඉන්න පුළුවන් කියලා ඔන්න මේ පැත්තට හැරෙන්න ගන්නවා. ඔව්
අල්බෝම පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
දෙලුවන් තලනයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ඥාන ප්‍රියරත්න ඉදිරිපත් කරන්න පුළුවන්.
අවශ්‍යයි අපි හැමෝමනේ.
ඔව්.
මේ දිනවල කරගෙන යන භාවනාවන් ගැන මට අහන්න අවශ්‍යයි.
හරි හරි.
මට උපදේශ ලැබිලා තියෙනවා අපි හැමෝමනේ මේ ප්‍රඥාප්තිය සහ පරමාර්ථය වෙන් කරලා දැනගෙන භාවනා කරන්න කියලා. එතකොට මම මේ
දැස් මේ ගැන ලොකු සාමණේස්සද කිව්වේ?
හම්දුනේ
ලොකු සාමණේස්සද අපේ කිව්වේ?
ඔව් ඔව්. හම්දුන්ගේ උපදෙස් ලැබිලා තියෙනවා. මම ඊයනුව භාවනා කරනවා ඒක හරිද කියලා බලන්න ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගන්නයි කතා කරේ.
අහහ.
මම පරමාර්ථ ධර්ම ගැන ටිකක් අභිධර්ම ආශ්‍රයෙන් හොයලා බැලුවා.
මම හිතන්නේ ඒත් හැබැයි ලොකු සානංශයේ ඔය වගේම ඔය වගේ උපදේශක් කියලා දෙන්න ඇත්තේ. ඉතින් දැන් ප්‍රඥප්තිය පරමාර්ථය වෙන් කරගන්න එක හොඳයි. හැබැයි ඒක ඉතින් ওই විදිහට
පොත් පෙරලා බලලා මේ අදේශනයක් අහන්න කිව්වා.
ආ කමක් නැහැ.
මම ඒකත් ෆලෝ කරනවා.
ඔව්. ඒත් ඉතින් අර පොත් පෙරලා බලලා බැලීමමද කිව්වේ කියන එකෙන් චුට්ටක් දැනගන්න වෙනවා.
මම ඉතින් ඒක ටිකක් මේ විස්තර බලාගෙන මම රූපය ගැන භාවනා කරනවා අපි හන්ද.
අහහ
ඒක හරිද කියලා අහන්න තමයි
උපහන්සිට. දැන් රූපේ දිහා දැන් මෙහෙමයි. දැන් අපි අභිධර්මයේ ගියාම රූප හුඟක් ඉතින් විස්තර කරනවා. රූප 820 රූපයක් ඉතින් විස්තර කරනවා. ඉතින් අපි මේ රූප 28 අපේ කය ඇතුලේ හොයන්න ගියොත් ඉතින් ඒක නෙමෙයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පොතේ තියෙන එක අපි මේ භාවනාවක් කරහා සනාථ කරන්න නෙමෙයි මේ වෑයම් කරන්නේ. ඒ වෙනුවට සූක්ෂමව රූපය හඳුනගන්න හැටි බුදුහාඳුරු වෙනම කියලා තියෙනවා. ඒක තමයි ධාතු මනසිකාරකින් කියන්නේ. ධාතු මනසිකාරකින් පෙන්නන්නේ මේ රූප අපිට දැනගන්න පුළුවන් රූපවල තියෙන ඒ මොකක්ද ඒකට කියන්නේ මේ ලක්ෂණ හරහා. කැරක්ටරිස්ටික්ස් හරහා. කියන්නේ පටවි ධාතුවේ මෙන්න මෙහෙම ලක්ෂණ හයක් තියෙනවා. ඒගොල්ලෝ ඒ ලක්ෂණ හය හරහා තමයි ඒගොල්ලෝ අපිට කියන්නේ මම මේ පටවි ධාතුව කියලා. තර තේජෝ දහතේ ලක්ෂණ දෙකක් තියෙනවා උණුසුම් සිසිල් කියලා. ඒ දෙක හරහා තමයි යා අපිට මේ ඉඟි කරන්නේ. ආ මම ඇවිල්ලා තේජෝ දහතුව කියලා. වායෝ දහතුවේ තියෙනවා ඔය වගේ සෙල වෙන කම්පණය වෙන ගතියක්. ඒ හරහා තමයි යා අපිට ඉඟි කරන්නේ. ආ මම මේ වායෝ දහතුව කියලා. එතකොට අපි භාවනාවේදී එතන ඥානාරාම සාමණේර මහන්සේ මහත් ලස්සනට කියනවා මෙන්න මේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව දැනගන්න ඕනේ කියලා. මොකද ධාතුන් කතා කරන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන්. අපි දැනගන්න ඕනේ එහෙනම් ඒගොල්ලන්ගේ භාෂාව. එතකොට තමයි අපිට තේරෙන්නේ ආ මේගොල්ලෝ තමයි දැන් ඉන්නේ. මේගොල්ලෝ තමයි දැන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. මේ ජාතිය කට්ටිය දැන් මෙතන ඉන්නවා කියලා අපි දැනගන්න ඕනේ. එතකොට ඒ දැනගන්න නම් ඔන්නේ ධාතු ලක්ෂණ ටික අපි හොඳට හඳුනගන්න ඕනේ. ඒ ධාතු ලක්ෂණ මූලික කරගෙන තමයි එතකොට රූපේ දැනගන්නේ අපි.
එතකොට අපි හඳුන් මේ ධාතු කොටස් විදිහට මේ විග්‍රහ කරලා විදර්ශනා කරන එක හරියද?
අත්‍යවශ්‍ය නැහැ. කොටස් විදිහට කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද?
මේ දැන් අපි භාවනා කරනකොට කුඩා කොටස් විදිහට අපිට අරමුණු වෙනවනේ.
ඔව් නෑ ඒක ඉබේ වේවි. දැන් හිතන්න අපිට ඉස්සෙල්ලා නිකන් කැටිති කැටිති අහු වුණා. දැන් හිතන්න පටවි ධාතුව තද ගතියක් කියලා අපිට නිකන් තද ගති ගොඩක් ඔන්න අහු වෙවි කියා. පස්සේ දැන් අපි ඒක තව සූක්ෂමව බලන්න හදනවා. සතිය හොඳට යොමු කළා, ඒකාග්‍රහිත ඒ වෙතට යොමු කළා බලන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර කැටිත්ත දැන් ඔන්න විසිරෙන්න ගන්නවා. එතන දැන් පටවේ ධාතු නැත්තම් ඒ ලක්ෂණ ගොඩක් ඔන්න පේන්න ගන්නවා. මෙතන කලින් නම් තිබුණේ තනි තද ගතියක්. දැන් අපිට දෙනවා මෙතන මේ තනි තද ගතියක් නැහැ. මෙතන තද ගති රාශියක්. තද වීම් රාශියක්. ඔන්න අපි දකිනවා. ඉතින් එතකොට තමයි අන්න ඒකේ මේ කියන්නේ මේ ඒකකයක් නැත්තම් ඝනයක් කියන එක අයින් වෙලා මෙතන මේ ඝනයක් නැහැ. මේක හොඳට සූක්ෂමව බලද්දි මෙතන තියෙන රසක් රාශියක් කියන ඔන්නේ රාශි සංඥාව අපේ හිතට එන්න ගන්නවා. එතනින් තමයි ඝන සංඥාව කඩලා යන්නේ. දැන් අපේ පොතේ කරන විස්තරය එකක් අපි ප්‍රායෝගිකව අත්දකින්නකොට අපිට දැනෙන දේ ඊට වඩා ටිකක් වෙනස් ඉතින්.
ඒක තමයි දැනගන්න ඕන උනේ. හම්තනේ මම ඒ විදිහට භාවනා කරනවා.
හොඳයි.
ඝන සංඥාව ඉවත් වෙන විදිහට දවසක මට භාවනා කරන්න පුළුවන්.
හොඳයි.
ඒක හරිද කියලා තමයි මට දැනගන්න ඕන.
ඒ විදිහ තමයි යන්න තියෙන්නේ. يعني අපිට භාවනාව හරහා යනකොට ඝන සංඥාව අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ මේ වෙනුවට රාශි සංඥාවක් පහළ වෙන්න ඕනේ. ඊට පස්සේ මේ එක එකක් ගානේ සූක්ෂම අපිට බලන්න පුළුවන් නම් ඒ හරහා බොහොම තීව්‍ර අන්දමින් මේවා ඇතුළේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. එහෙම වෙන්න වෙන්න ඊළඟට දැන් මේගොල්ලන්ව අපිට වෙන් වෙන්ව අඳුර ගන්නත් බැරි වේවි. මේක පටවිද, මේක ආපෝද, තේජෝද, වායෝද මෙහෙම බැහැ. දැන් ඔක්කොම නිකන් ගොජියක් බවට පත් වෙලා ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා දැන් අපේ හිතේ පහළ වෙන්නේ එක්තරා අන්දමක විරාගී බවක්, නිකන් එපා වෙච්ච ගතියක්. ඔන්න ඔය පැති වලින් තමයි භාවනාව වැඩෙන්නේ. ඉතින් ඕවා ගැන පොත්වල ඉතින් নানা ප්‍රකාර විස්තර ඉතින් ධාතු මෙච්චරක් තියෙනවා, රූප මෙච්චරක් තියෙනවා, මේකේ කලාප මෙච්චරක් තියෙනවා කියලා ඉතින් নানা ප්‍රකාර විස්තර තියෙනවා. නමුත් ඒකට වඩා වැදගත් වෙන්නේ අපි මේ භවනාමය ඥානයක් යනකොට ඒ එකඟ කරපු හිත, සමාහිත හිත මේ යථා ස්වභාවය අවබෝධ කරගන්න ආකාරයට අවස්ථා දෙන්නයි අපිට හුඟක් මේ ඉඩ දෙන්න තියෙන්නේ.
අපි හඳුනන දැන් එහෙම විග්‍රහ කරගන්නකොට, විදර්ශනා කරනකොට ওই නාම රූප ගැන හොඳ අවබෝධයක් අපිට ලැබෙනව නේද?
ඔව් සුතමේ ඥානය හොඳයි. හැබැයි ඉස්සරහින් තියන්න ඕනේ අත්දැකීම.
නෑ මේ පොතට වඩා මම භාවනා කරන එක තමයි අගේ කරන්නේ.
ඔව් ඔව්.
අපි හැමතුරුලා එහෙමනේ අපිට උපදෙස් දෙන්නේ. ඒ අනුව තමයි භාවනා කරන්නේ.
හොඳයි හොඳයි හොඳයි.
හොඳයි මට පැහැදිලි වුණා අපි හැමතුරු මේක.
හොඳයි හොඳයි.
ත්‍රිවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව 6 අන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්.
ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔකේ අන්න.
සරණාංශ මට පරියංක භාවනාවයි එදිනදා සත්‍යපත්‍යම ගැන උපදෙස් ලබාගෙන කතා කළේ. සරණාංශ දැන් මම ඉඳගත්තාම පරියංක භාවනාව කරනකොට උස්මයි සංසිඳිලා මේ හිත සංසිඳිලා තියෙන්නේ. හ්ම්. සිතුවිලි බොඳ වෙලා පේන එක ඊට පස්සේ මට පසුභාගය වගේ සිතුවිලි වල කොහොමද බොඳ වෙන එක ඉක්මනටික් වන්ට වෙන්න ගත්තා. ඊට පස්සේ දැන් බොඳ වෙන එක එහෙමත් වෙලා දැන් මට එකපාරම ඊයේ කොහමරි මම දැක්ක සිතුවිලි වල බරගතිය නැතුවම ගිහලා මට පැහැදිලිම නෑ දැන් බොඳ වෙන එකත්.
හරි.
නිකන් අර අස්තිපේන කියන මූර්ති සත්වෙන් යංගර ට්‍රාන්ස්පරන්ට් කියන විනිවිද ගිහිල්ලා පේන්නේ දැන් මේ සිතුවිලිත් ඒ කියන්නේ වගේ වුණා වගේ එකක් මම දැක්කා. ඒ කියන්නේ සිතුවිලිත් බොඳ වෙන එකක් දැන් වෙලා ඉක්මනටම ඒක මට අපහැදිලි මොනවාද ඉන්නේ ඉවත් කියන එක ගිහිල්ලා හිස්ප වෙනවා. ඊට පස්සේ මට මම ඉස්සර පැය භාගයක් විතර භාවනා කළේ සයි මහන්සේ. ඊට පස්සේ පැයකට වැඩි කරන්න ගියාම මම මට පැයකට ලම් වෙනකොට කකුල් හිරි වැටෙනවා. ඒ හින්දා ඒක එතකොට මම කකුල් හිරි වැටෙන ගැන සතිමත් වෙනවා. එතකොට සතිම එහෙම වෙනකොට අර හිටි වෙලා තියෙන ඒ කියන්නේ ගතිය අඩු වෙලා යනවා වේදනාව. ඊට පස්සේ ආයේ මේ හිතට යොමු වෙනවා. එහෙම පැයක් මේ පරියන්ක බහනේ දෙනේ කමක් නැති සවහන්සේ වුණත් හිරි වැටෙtti.
නෑ එහෙම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් දැන් උදෙන්දී අපි ක්‍රමානුකූලව වැඩේ කරගෙන යනකොට හිතන්න රූපයත් නිකන් බොඳ වෙලා ගියා. වේදනාවක් නිකන් බොඳ වෙලා ගියා. සිතුවිලිත් බොඳ වෙලා ගියා. ඔන්න ඔය බොඳ වෙච්ච තත්ත්වය තුල සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නම් ඒ තාක් ඉන්න.
මට හිස්ස දැන් ඉස්සරලා සිතුවිලි එන එක දැන් කෙලින්ම හිස් වෙනවා. දැන් ඒවත් මට සිතුවිලි හොයන්නත් බෑ බොඳම් වෙලා හිස් වෙනවා.
හොඳයි. ඒ තත්ත්වය තුල දැන් ඉන්න පුළුවන්ද කියලා බලන්න අපි තුමු විනාඩි 15ක් ඉන්න පුළුවන්ද?
පහලට වැඩිය පුළුවන්. පැයකට වගේ වෙද්දි තමයි අර හිවටින එක මට හිතන්නේ ඉන්නවට
තේරෙන්නේ. එතනින් නතර කරන්න. يعني හිරිවැටීම දරාගෙන හිරිවැටීමට අවධානය යොමු කරගෙන ඉන්න අවශ්‍ය නැහැ දැන්. ඒ වෙනුවට දැන් අර ඒ උපාදාන يعني අපි කියමු දැන් ඒ දේවල් ඔක්කොම තියෙනවා ඔක්කොම නිකන් බොඳ වෙලා තියෙන්නේ හිත ඒව එකක්වත් අගේ කරන්නේ නැහැ. ඒවා කෙරෙහි නිකන් හිත නිකන් එපා වෙච්ච ගතියකින් ඒවා දිහා බලාගෙන ඉන්නවා. එන්න ඒ හැකියාව දැන් දියුණු කරගෙන යන්න. ඒක අභිභවා අර වගේ හිරිවැටීමක් ලොකු තදබල වේදනාවක් පහළ වෙනවා නම් ඒ කියන්නේ එතනින් දැන් නතර කරලා ආයෙ සක්මන්ට යන්න.
මස් සතිමත් වෙනවා. එතකොට හිරිවැටීම නැතුව යනවා. ඉස්සර මම නැවතු එකපාර හිරිවැටෙද්දිම ඊපස්සේ මට මේ ආවදා ලැබුණා හිම කරන් දෙපා ඒකට සතිමත් වෙන්න කියලා. දැන් මට හිරිවැටීම නැත්කොට ඉන්න පුළුවන්.
ආ
ඒක නැතුවත් යනවා.
ආ එතකොට නැවතත් අර தත්වේ ගන්න පුළුවන් දෙහිත.
ඒ සමහර චුට්ටක් කර ආයෙ ගිහින් බලනවා කොහෙද හිරිවැටෙන ඒ තැනට ගරෙන්ට අර එක්ස්රේ මැෂින් එකකින් වගේ අර බලද්දි ඒක යන පයින්ව සමහර ලාටියට මේට
කමන්න. ඒ කියන්නේ මේ සමබරතාවය පවත්වන්න පුළුවන් තාක් දිගට කරගෙන යන්න.
ඒ කියන්නේ
වෙහෙසක් ඉන්නේ බෑ. දැන් මෙහෙම කියන්නකෝ. දැන් ඔය භාවනාව හරහා ඔය සමබරතාවය පවත්වනවා කියන්නේ වෙහෙසක් තියෙන්න බෑ. යම් වෙලාවක ලොකු ප්‍රබල වේදනාවක් ඇති වෙලා මොනවා හරි දෙයක් වෙලා හිත ඒකට ඕන්ට වඩා මේ ප්‍රතික්‍රියා දක්වන්න ගිහිල්ලා ඒකෙන් වෙහෙසක් ඇති කර ගන්නවා නම් ඒ කියන්නේ අපි අපේ බැලන්ස් එක නැති කරගත්තා.
ඒ සවන්ස මං එහෙම කරන්න.
හරි.
අනිත් එක සවන්ස දැන් එදිනදා ජීවිතයේදී මගේ හුස්ම සංසිඳිලා තියෙන්නේ.
හරි.
මට කියන්නේ බලද්දී මේ එක සමහරවිට ඒ අර එහෙම වෙද්දි මම එකසාරිය සත්‍යයකට දැක්කනික අර මම කියන එක දැන් අර ළඟල් එනවා. දැන් එකසාරිය ඒක දැනෙනවා අර වතුරට දම්වැල් වලින් බැඳලා දාලා ගිලින්ඩ යන එකක් වගේ නිකන් මට එහෙම එකක් දැනෙනවා ඇතුලේ. නිකන් ළඟල් ළඟල් එන එක. එතකොට හුස්ම නෑ නේද? ඒ වගේ එනවා සිතුවිලි.
හරි.
ඒකම දැන් මම මෙහෙම එදිනදා දැන් වැඩ කරද්දි සතිමත් වෙද්දි මම දැක්කා දැන් හිතට එන සිතුවිලි වෙනමයි මේ කය වැඩ කරන ඒවා ඒවයි බරගතිය නෑ. ඒ කියන්නේ මමත්වයක් ඒවයි නෑ.
හරි.
ඒවට මට සිතුවිලි කියන්නේ මම දන්නේ මට ඇහෙනවා නිකන් මම අත උස්සන්න කියනවා. ඒ උස්සන්න කිව්වහම ඒකට පුළුවන් හැකියාව තියෙනවා ඊළඟ විධානෙනකම් මේක උස්සන් ඉන්න. ඒකට මේවත් වෙන්නේ ඒ කියන්නේ මේක මට එතකොට දැනුන එක තමයි මේක මේ දුවනව මොකක් හක් කර කියන්නේ කරා මට මේ වචන පාවිච්චි කළා කියන්නේ අත්දැකීම කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ හැන්දක් අල්ලන් මං කතා කරනකොට දැන් හැන්ද දැන් මං කර මොකක් හරි කියන්නේ හැන්ද වැටෙන්න ඕනේනේ. ඒකට දැන් මං දන්නවා මට එතකොට තේරෙන හිත පිට ගියාත් ඒ වැඩේ වෙලා තියෙනවා වැඩේ වෙනවා.
හරි.
ඉතින් අර එතකොට මට තේරෙනවා ඒ කියන්නේ මේක අර අපිව රවට්ටන තැන. ඒ කියන්නේ මේක මේ ඇත්තටම කොහොම මේක දුවන පරණියමෙන් මේක හොඳට වැඩ කරන්න පුළුවා.
මම නැති වුණා.
ඒක තමයි නෝ මම.
ඔව් අන්න හරි. ඒ කියන්නේ මේකට මම අවශ්‍ය නැහැ මේ පද්ධතිය දුවන්න.
ඒ සවස් මන්දේ අවිත් පරියංක පාවන ඒ කියන්නේ සක්මන් කරනකොටත් කෙලින්ම ඔබවහන්ස මට කිව්වා වගේ මන්ද කෙලින්ම හිතස් සංසිද්දලා උස්මස් සංසිද්දලා පටන් ගනිද්දිම.
හරි.
එතකොට අර එකක් එකක් වගේ තමයි ඇවිදින්නේ මම. එහෙම ඇවිදිනකොට දැන් මොකක් හරි දැන් මං බලනවා හිත පයින් වෙලා පෑන්නා මම බල තාම මං ඇවිදිනවනේ. එහෙනම් දැන් එතකොට බලපන් මේ ඇත්තටම නිකන් පෑන් එකක් ඔන් කළාම එක වැහුවත් ඒක මේ කවටේ කරකිනවනේ. ඒ වගේ දැන් මේ එක විධානයකට ශක්තියක් තියෙන එක යම් කිසි දෙයක් කරන්න. එතකොට මේක හරි මිසු හරි මේ එනවන ඒ කියන්නේ මට තේනවා ඒක කරන්න කෙනෙක් නැහැ. ඒ හරි ඒ එන ඒ සිතුවිලි කියන්නේ මන් දන්නේ ඒව හරි සැට් කෙනෙක් සුමටයි වෙයි මමත් තියෙදිලා නැහැ අදන් අත උස්සන්න එහෙම කිව්ව ගියා ඊට පස්සේ අමීම හැරෙන්න ඒ වගේ තියෙනවා එතකොට මේ අර මමත් කියනක එනවා අන්න මේ මේක පෙන්නලා දැන් ඔයා මෙතන ඉන්නවා එතකොට මේක ඇත්තටම සම්බන්ධයක් නේ අනික අර ලුකුලාසල් කියනගේ අක්ක පෙන්නලා නංගි දෙනවන්නේ ඒ වගේ එකක් කියලා මේ මේ ඇඟ පෙන්නලා රවට්ටනවා මේක ඇත්තටම මේක මම කරන්න දෙයක් නැහැ
හරි
එහෙම එකක් මට දැනුණා ඊළඟ එක තමයි දැන් දාන මං දාන මොන හරි කළත් දැන් ඉස්ස يعني හිතන්න කැමති නෑ මම ඒක මෙයා කරත්ටි මම අකමැත්තක් වෙනවා හිසට හිස් බවට පයින්නවා
හොඳයි කිසි වැරද්දක් නෑ ඒකෙන් දැන් අපිට අපි පොඩ පොඩ තේරුම් ගන්න තියෙන්නේ කොහොමද මේ අතීත සිදුවීම් අල්ලගෙන මමෙක් හදන්න හදන්නේ මමෙක් ගොඩනගා ගන්න හදන්නේ අනාගතේ වෙන්න තියෙන දේවල් අල්ලගෙන කොහොමද මමත්වයක් කුජලයේ වහවයක් ගොඩනගා ගන්න හදන්නේ මේ සිතුවිලි හරහා ඒක නිකන් ප්‍රොමෝට් කරන ගතියක් තියෙනවා ඉතින් අපි ඒක තමයි දැන් අල්ලගන්නේ ඒ කෙනෙක් පුජ්ජලෙක් ඉන්නවා කියලා නිකන් එයා අපිව නිකන් අන්දන්න හදනවා. අපි අන්නක අපි ඒකට අහු වෙන්නේ නැතුව දැන් ඒක නිකන් ඔහේ අතරලා දානවා.
ඒ සමහර එහෙම කරනකොට දැන් මට දැන් මම කියලා දැන් බලපු ගාම ඉස්සර මම අර මේ මෙහෙම භාවනා කරන්න කලින් ඇඟෙන් අර ඩිස්කනෙක්ට් වුණ අවස්ථා දෙකක් තිබුණා. එතකොට මම මේ කයෙන් එළියට මෙයා වෙලා මම දැක්කා. එතකොට මම පැන්නා. ආ ගියා නේද කියලා. එතකොට මට අවස්ථාවේ මම වෙනසක් දැක්කා. දැන් මෙහෙම කරද්දිත් එහෙම අවස්ථාවට මට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් වුණ මම කය බැලුවා මට මේස පුටු ඔක්කොම එකක් වගේ පේන්නේ.
හරි 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 ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. යන විදිහ හොඳයි. ඔව්.
හොඳයි සමස් මම මේ විදිහට පරයන්ක භාවනා කරා යන ඔබවහන්සේට බොහෝ පිං.
හොඳයි හොඳයි හොඳයි.
නිරෝගී සුවමේ වතේරුවන් සරණයි.
හොඳයි.
ඊළඟට අහම් ගැටලුව ආනන්ද පියාණන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සා.
ඔව්.
අපේ ධර්මයේ 84,000ක් ධර්මස්කන්ධය තියෙනවා කියලා ප්‍රයාණන් වහන්සේ අපේ ව්‍යවහාරයේ පවතින අපි මේක ත්‍රිපිටකය ඇතුළු වෙන පොත්වල ගන්ථාරූඪ වෙන තියෙනවාද කියලා පොඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
ඔව් එහෙම විස්තරයක් ඇත්තටම මේ නාවේනේ අරිදම්ම ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා දාලා තියෙනවා. ඒ කියන්නේ කොහොමද ඔය 84,000 හැදෙන්නේ කියලා. ඒ කියන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය ඔය ටිකේ කොහොමද මේ ටික විස්තර වෙන්නේ 84,000 කොහොමද හැදෙන්නේ කියලා ගණනය කිරීමක් කළා උන්වහන්සේ මට මතකයි පෙන්ලා තිනවා මට يعني සංඛ්‍යාලේඛන අනුව මේ වෙලාවේදී පෙන්වන්න මතක් කරලා දෙන්න නම් බැහැ මං චුට්ටක් හොයලා බලලා මහත්තයාට කියන්න
එමයි සම්මාන ඊළඟ ප්‍රශ්නේ සම්මානත් මේ මිත්‍රිගල ආරණ්‍යයට සම්බන්ධ මේ අනුරාධපුරේ පස්සේ මේ කරබෑවේ මොකක් හරි ආරණ්‍යයක් හදනවා
ඔය එහෙම එකක් මේ ගොඩනගාගෙන යනවා මම මේ හිතන්නේ මේ ඔය කියන නැත්තේ කටුකැලියාව මේ හරන්නේ ගැන වෙන්නේ නැති
කරබාව කියලා තිබුණා මේ නිකන් ආචාර ප්‍රත්‍යක් වගේ
එකක් ආහ් මම හිතන්නේ දැන් අර ලොකු සානංශගේ අදහසක් තියෙනවා මේ සතිය මූනික කරගත්ත නිකන් ගම්මානයක් වගේ හදන්න මම හිතන්නේ ඒක ගැන වෙන්නේ නැති කීප දෙනෙක් ඒකට මේ අනුග්‍රහ කරන්න ඉදිරිපත් වෙලා තිනවා ඒකට මූලික වෙලා කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා මං හිතන්නේ ඒක ගැන වෙන්නේ නැති මහත්ය කියන්නේ මට හරියටම මතක නැහැ කරඹෑවද ඔය තැන කියලා මං හිතන්නේ ඒක වෙන්න ඕනේ ඒක
දහලා කරඹෑව කියලා තමයි ඒක
හා 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 වෙන්නේ නැති වෙන්නේ නැති ඒක ගැන වැඩිදුර විස්තර හම්බ වෙවි මේ මොකද මම දැක්කා මේ ඒකේ ලොකු සානංශයට ඉල්ලීමක් කරලා තිබුණා මේ කන්සෙප්ට් එක ගැන තව ටිකක් විස්තර දෙන්නය මොකද්ද මේ කරන්න යන්නේ කියන්නේ එහෙම කියලා එතකොට තව වැඩිදුර විස්තර හම්බ වෙවි ඉස්සරහට හොඳයි
ස්වාමීන් වහන්සේ මම නෝනාටත් ප්‍රශ්නයක් දෙනවා
හොඳයි
ගෞරවනීය ස්පින ස්වාමීන් වහන්සේ
ඔව්
පශ්චිම භවිකයන් කියන්නේ ස්වාමීන් වහන්සේ කවුරුද බෝධිසත්වරුන්ද
නෑ පශ්චිම භවිකයන් කියන වචනේ ඉදින් සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා මේ කියන්නේ මේ ජීවිතයේදී නිවන් දකින්න පුළුවන් කියන අදහස ගන්න පුළුවන් ඒක. කියන්නේ නෙය පුජ්‍යලයන්.
ඒක කුඩා කාලයේදී පෙරත් මෙහෙම වෙලා මේ මෙලව මේ ආත්මෙදී එහෙම ඉපදිලා ඉන්න කෙනෙකුට එහෙම පුළුවන් ද එහෙම වෙන්න පෙරත් මේ මාර්ගඵල අවබෝධ කෙනෙක් කරගත්ත කෙනෙක් මෙලව ඉපදිලා ඉන්නවා නම් පස්වීම භවික අවස්ථාවට එළඹිලා සිටිනවයි කියලා පොඩි කාලේ ඔහුට හරි අයට හරි දැනගන්න පුළුවන්.
ආ ඒක නම් හරියට මම දන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්න දැන් මේ ආත්මේ සෝවාන් වෙලා ඉඳලා එයා මිය පරලව ගියා. ඊට පස්සේ ඊළඟ භවෙදිත් අපිව මනුෂ්‍ය ලෝකෙ ඉපදුනා. ඒතොර දැන් මාර්ගඵල වලටපත් වෙච්ච කෙනෙක් තමයි දැන් මේ ඉපදිලා ඉන්නේ. ඒතර එයා හැබැයි එයා දන්නේ නැතුව ඇති හැබැයි මේ තත්ත්වයක් තියෙනවා කියලා. හැබැයි පස්සේ කාලේ එයා ධර්මයට යොමු වෙලා යනකොට අවබෝධය ඇති වෙනකොට නුවණක් වැඩෙනකොට තමයි එයාට තේරෙන්න පුළුවන් ආ ඒ කාලෙත් මට මේ තත්ත්වය තිබුණා. ඒ නිසා සමහර විට ඒ කාලෙත් මට මේක තිබිලා අර විවිධ කටයුතු නිසා මේක වැහුණා. හැබැයි ඔන්න නැවතත් මම මේ ධර්මයට පත් වුණා. නැත්තම් ඒ මගේ තිබිච්ච ප්‍රකෘති තත්ත්වයට නැවතත් පත් වුණා කියලා සමහරට ඒ අවබෝධයට පස්සේ නැවත ධර්මයට එකතු වීම හරහා දැනෙන්න පුළුවන්.
මම පැහැදිලි ස්වාමීන් වහන්සේ, තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ හත්ෙනි ඉන්ද්‍රිය රාතන් වහන්සේලාට පමණද ඇතිවන්නේ කියලා
දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ කුමක්ද? ඔය ඔස්කෙන් තියෙනවා අඤ්ඤාතා අඤ්ඤීන්ද්‍රිය ඔන්න වගේ වචන වලින් එන ටිකක් මේ අඤ්ඤීන්ද්‍රිය කියලා එකක් එහෙම කතා කරනවා ඉන්ද්‍රිය ධර්ම පැත්තකින්. එතනදී අර ප්‍රඥා මූලික කරගත්ත රහතන් වහන්සේලාට පහළ වෙන එකක් තමයි මං හිතන්නේ. ඒක ගැනත් වැඩිදුර විස්තර මං චුට්ටක් බලලා කියන්න.
හොඳයි.
බන්දු ජීව මහත්තයා මේ මාක් හරි තියනවාද ඉදිරිපත් කරන්න?
එහමයි සරුණාත වහන්සේට වෙලාව තියෙනවද? පොඩි ගැටලුවක් අර මේ මහත්තෙක් අර මේ ධාතු ක්‍රියාකාරීත්වය ගැන මේ ප්‍රකාශ කරනකොට මට අපේ මේ වැඩිහිටි මෑණි කෙනෙක් එක්ක කතා කරනකොට ඒ මෑණියෝ කිව්වා මේ දැන් චිත්ත කිරිය වායෝ ධාතු කියලා ඉවර වෙලා දැන් අපි සක්මන් කරනකොට අපිට එහෙම කියන්නේ සිතෙන් විධානය දීලා මේ එක එක කොටස් වැඩ කරන හැටි බලන්න ඕන වගේ මට එකක් තමයි කියන්නේ. නමුත් මම එහෙම කළේ නැහැ.
මමත් හිතන්නේ ඒක අත්‍යවශ්‍යයි කියලා. ඒ කියන්නේ දැන් අපි හිතින් මේ මේ කොටස් වැඩ කරන්න ඒ විධාන ලැබෙන ආකාරය එහෙමනම් යන්න අවශ්‍ය නැහැ කියලා තමයි මමත් හිතන්නේ.
ඔව්, මොකද අපි දැක්කේ ඇත්තටම සක්මන් කරනකොට ඇවිදින කෙනෙක් ඉන්නවා. නමුත් ඒ ඇවිදීම සිදු වෙනකොට නමුත් ඊට අදාළව ශරීරය තුළ මේ යම් යම් ඒ කියන්නේ ධාතුන්ගේ පිම්බීම හැකිලීම් ඒ සමහරක් තැන්වල ඒ වෙනවා. ඒ වෙන දේ තමයි අත්දැක්කේ.
හරි.
එහෙම නැතුව ඒක මේ මේ සිතෙන් එක එක කොටසින් කොටසට විධාන දෙන ක්‍රමයක්
ප්‍රධාන වශයෙන් චේතනාවක් නිකුත් වුණා. ඒ චේතනාව තමයි මේක දැන් ඔන්න ඇවිදින්න අතෙන්ට යන්න කියන විධානය. අර ඒකේ සූක්ෂම මට්ටමකදී එක එක පියවරක් පියවරක් ගානේ සමාහයට කුඩා කුඩා චේතනා පහළ වෙනවා ඇති. නමුත් ඒ එක එකක් දැනගන්න අවශ්‍යද කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. අපි කායනුපස්සනාවේ යෙදෙනකොට ඒ චේතනාවට ලොකු තැනක් දීලා එහෙම බලන්න අවශ්‍ය නැහැ. කායනුපස්සනාවේදී හොඳට මේ ධාතු ක්‍රියාකාරීත්වය එක එකක් ගානේ වෙනස් වෙන ආකාරයේ ඒක දකිමින් ඒකට මුල් තැන දීලා ගියා කියලා අඩුපාඩුවක් වෙන්නේ නැහැ.
එහෙමයි ස්වාමීනි. එහෙමයි පැහැදිලි. මොකද මම අත්දැකපු එකක් මේ දැන් මෙතන සාකච්ඡා කරනකොට අර එහෙම කියපු නිසායි තර අද මහත්යෙක් ඇහුගෙත් නිකන් ඒ හා සමාන වගේ දෙයක් නිසා මට දැන් ඒක මතක් වුණා. හොඳයි ස්වාමීනි. එහෙනම් පැහැදිලි. උභාසයට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි පින්වත්. එහෙනම් අදත් අපි පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ බුහුතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දියා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු